අයිබෝවන් අද ටෝක් විච් චතුර ටෝක් විච් චතුර කියන්නේ ඇත්තටම එක එක වෙලාවට මේ සමාජයේ එක එක අයට හඬක් තියෙන හඬක් නැති දන්න නොදන්න හැමෝටම වේදිකාවක් අපේ බලාපොරොත්තුව හැම වෘත්තියක්ම ගෞරවනීය වෘත්තියක් හැම රැකියාවම ගෞරවනීය රැකියාවක් සමාජයේ හැමෝටම ඒ ගෞරවය තියෙන්නට ඕන එක වෙලාවකදී යාපනයේ සන්නද්ධ කණ්ඩායමක තරුණයෙක් මගේ වැඩසටහනට එන්නේ තව වෙලාවකදී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා තම්මික පෙරේරා වැඩසටහනට එන්නේ තව වෙලාවක මාදල්වාඩියේ මාදල් අදින නිව්ටන් අයියා මගේ වැඩසටහනට එන්නේ තවත් වෙලාවක මවුලවිතුමෙක් තවත් වෙලාවක සක්විති රණසිංහ තවත් වෙලාවක මෙහෙම කියන්න පුළුවන් මට ලිස්ට් එකක් මේ වැඩසටහනේ විශේෂත්වයත් ඒකයි කෙනෙක් ආරාධනා ලබන්නේ බොහෝ දේවල් කතා කරන්න තියනවා නම් එහෙමනම් අද එන කෙනා නෙමෙයි අය ඇත්ත එක ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න ආයුබෝවන් පියුමි හංසමාලි පියුමි හංසමාලි මහත්මියට මම වැඩසටහන සඳහා ආරාධනා කළා ඇයට එන්න කිව්වේ එකපාරටම ප්‍රශ්නයක් ඔබට ඇසෙන්න පුළුවන් මම පියුමි ඔයාගේ වැඩසටහනට ආරාධනා කරන්න ඉස්සෙල්ලා ඉන්ස්ටාග්‍රෑම් එක බැලුවා එතකොට ඔයාගේ ෆලෝවර්ස්ලා ඉන්නවා 1.7 මිලියන් ඒ කියන්නේ මිලියන 1.7ක් ලක්ෂ 17ක් ඉන්නවා ඔයාගේ TikTok එක බැලුවා ලක්ෂ 8කට වැඩිය ඉන්නවා ෆලෝවර්ස්ලා ඉතින් මෙහෙම ගත්තන් පස්සේ ජැක්ලින් ෆර්නැන්ඩස් තමයි මම දකින්නේ ලංකාවේ වැඩිම ඉන්ස්ටාග්‍රෑම් ෆලෝවර්ස්ලා ඉන්න කෙනා විදිහට ඊට පස්සේ එහෙම කෙනෙක් නැහැ ඒ කියන්නේ ලංකාවේ ජනප්‍රියම හෝ ප්‍රසිද්ධම මම මේ වචන දෙක පාවිච්චි කරනවා කාන්තාව ඔබද
ඒක එහෙම හිතන්න පුළුවන් ඉතින් ඒ හින්දා නෙච්චර කට්ටියක් මාව ෆලෝ කරලා තියෙන්නේ
ඒ කියන්නේ ඔයා කැමති දෙයකට
ඔව් මං ආසයි ඒ දෙයට
කොහොමද එහෙම වුනේ
ඇත්තටම මිනිස්සු මට කැමති හින්දානේ මාව ෆලෝ කරනවා ඇත්තේ මම හිතන්නේ අකමැති කට්ටියත් මාව ෆලෝ කරනවා ඇති ඉන්ස්ටාග්‍රෑම් පැත්තට නම් වැඩි හිටියේ නෑ මගේ දැන් අවුරුදු 6ක් විතර තමයි ඉන්ස්ටාග්‍රෑම් එක හදලා තේකත් මගේ මුස්ලිම් යාළුවෙක් ඉන්නවා ලේඩි කෙනෙක් ෆස්ට් නා නිකන් අපි ඩිනර් ගිය වෙලාවක පියුමි වා ඉන්ස්ටාග්‍රෑම් නැහැනේ මේ ඉන්ස්ටාග්‍රෑම් හදා ගන්නකො කොහොමද ඉතින් හදලා දුන්නා මට ඒක යූස් කරන්න තේරෙන්නේ නෑ ඊට පස්සේ ටිකක් අවුරුද්දක් විතර ගියාට පස්සේ තමයි තේරුනේ එතකොටත් අනිත් ඔක්කොම ඉන්ස්ටාග්‍රෑම් ඉන්නවා අපේ ඇක්ට්‍රස්ලා හැමෝම ඊපස්සේ මම ඉන්ස්ටාග්‍රෑම් පෝස්ට් දාන එක නවත්තන්න ගියා මට ලයික්ස් එන්නේ නැති හින්දා ඉතින් මට ඒක තේරෙන්නේ නැහැ පස්සේ ඉතින් ඒක එක දිගටම මට සෑහෙන ෆෑන්ස්ලා ගොඩක් හැදුනා ඒකෙන්
يعني සමාජ මාධ්‍ය කියන එක يعني يعني සෝෂල් මීඩියා ගැන ඔයා දැනුවත් නැද්ද නැත්නම් ඔය ඉන්ස්ටාග්‍රෑම් කියන කොටස එහෙම නැත්නම් අපි කියන මේ ඇප් මේවා තියෙන මේවා ගැන විතරක් ඔයා දන්නේ නැද්ද
ඉන්ස්ටාග්‍රෑම් විතරයි මොකද මම ෆීල්ඩ් එකට ඇවිල්ලා දැන් අවුරුදු 9ක් විතර වෙනවා එනකොටම මට Facebook එක තිබුණා Facebook එක ගොඩක් පරණයි අවුරුදු 8ක් 9ක් විතර නමුත් ඉන්ස්ටාග්‍රෑම් කියන දේ ළඟදී තමයි හැදුවේ TikTok නම් දැන් ඇවිල්ලා ඒකත් ළඟදී ඉතින් ඒ වුණාට ගොඩක් ෆැලෝස්ලා ඉන්නවා මට
හිතාගන්න බෑ ඇයිවට එච්චර ආකර්ෂණයක් ඇති වුණේ කියලා.
ඉතින් මිනිස්සු කැමති ඇති මං හිතන්නේ මං මේ ජීවත් වෙන ලයිෆ් ස්ටයිල් එකට සාමාන්‍යයෙන් ෆැෂන් කරන විදිහට මම ඉන්න විදිහට ගොඩක් අය කැමතියි. මොකද පාරතොටකදී වුණත් කවුරු හරි හම්බුනම අහන්නේ අන්න ඔයා ওই විදිහට ඉන්න. ඇත්ත කතා කරන්න බොරු කතා කරන්න එපා. ඒ කියන්නේ මොන හරි බියුටි ටිප්ස් ගැන වුණත් මං මොන හරි දෙයක් ගෙදර කරනවා නම් මං ඒක මගේ ඉන්ස්ටාග්‍රෑම් එකේ ස්ටෝරීස් දානවා. මුණාදේ ප්‍රඩක් එක මම මොකද්ද කරන්නේ මං ඉතින් ඒක දාන හින්දා දැන් මම හිතන් දැන් ගොඩක් අය හැමෝම දැන් ඒක කරනවා ඉතින් මම හිතන්නේ හින්දා මිනිස්සු මට කැමති ඇති
කැමති අය අතර අකමැති අයත් ගොඩක් ඇති
අනිවාර්යෙන්ම මට විතරක් නෙමෙයි ඒක මුළු ලෝකෙම ගත්තත් මට විතරක් නෙමෙයි ජැක්ලින් ෆර්නැන්ඩස් ගත්තත් කිම් කඩාෂියන් ගත්තත් අකමැති අය ඉන්නවා අකමැති නැති අයත් ඉන්නවා
ෆලෝස්ලා ඉන්න පුළුවන් නමුත් අපිට ආදරය කරන අය අපි කැමති අය අපිට ඇති වෙන්නේ ඔහු හෝ ඇය කරන දේවල් එක්ක ඔබ කරන විශේෂ දේ මොකක්ද එහෙම දෙයක් කැමැත්තක් ඇති වෙන්න මිනිස්සුන්ට
එහෙම වුවමනාවෙන් කියලා විශේෂ දෙයක් කරලා මිනිස්සු ලංකාවේ ජීවත් වෙන ලෝකේ ජීවත් වෙන මිනිස්සු මට කැමති වෙන්න ඕනේ කියලා දෙයක් නැහැ මම පියුමි හංසමාලි මේ මගේ ලයිෆ් ස්ටයිල් එක ෆැෂන් කරනවා ඉතින් ගොඩක් මිනිස්සු බලන්නේ පියුමි හංසමාලි අඳින්න දන්නේ නැහැ බලන්න කොයි වෙලෙත් මෙහි පෙන්නනවා එහි පෙන්නනවා ඉතින් මං අහන්නේ මේ ලෝකේ පළවෙනි කාන්තාවද මෙහෙම ෆැෂන් කරන මෙහෙම අඳින නැහැනේ ඉතින්
මම අඳිනද
මෙහෙම චුටක් අපේ කොටට ඇඳද්දත් මම වැරදි මම මගේ මේ උඩ ඇඟෙන් උඩ චුට්ටක් පේන්න ඇඳද්දත් වැරදි මම බිකිනියක් ඇඳද්දත් වැරදි ඉතින් ලංකාවේ පළවෙනි කාන්තාවද බිකිනියක් ඇඳලා පූල් එකකට බහින මම බිකිනියක් ඇඳලා ස්ටෝරි එකක් දැම්මොත් මගේ බබා එක්ක මම පූල් එකකට ගියොත් මට මිනිස්සු බනිනවා මට දියරෙද්දක් ඇඳලාද පූල් එකකට බහින්න කියලා කියන්නේ සහල් මේ ලංකාවේ පළවෙනි කාන්තාවද මම මේ ෆැෂන් කරන නැහැ. ඉතින් මං හිතන්නේ ලංකාවේ මිනිස්සු මං ගැන හොයනවා වැඩි. ඒ හින්දා තමයි මේ මාව හැමතිස්සෙම හැම දෙයකදීම highlight වෙලා ඉන්නේ. කොහෙන් ගියත් ඉවර වෙන්නේ මගෙන්.
නෑ මෙහෙමයි. සීගිරිලල් නාමක් වගේ ඇඳුම් මඳිනවද? නෑ මම කියන්නේ එහෙම නෙමෙයි. අපි හදිච්ච විදිහක් රටේ විදිහක් සම්ප්‍රදායක් සදාචාරයක් කියලා දෙයක් තියෙනවනේ. ඒතර මේ පද්ධතිය ඇතුලේ අපි කියන්නේ මේකට සම්මුති කියලා. මේ සම්මුති සමාජයේ තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් අපිට ඕනෝනේව කරන්න පුළුවන්ද කියන එකනේ තියෙන්නේ ප්‍රශ්නේ නේද?
මෙහෙමයි රටේ සංස්කෘතියක් කියලා දෙයක් තියෙනවා. එහෙම කියලා කිසිම කෙනෙක් ඔහු මම මේ සංස්කෘතිය නැති කරන්න එන්නේ නැහනේ. අපේ අම්මලාගේ කාලේටත් වැඩිය පරණ දැන් සමහර papers වල යන articles වල අපේ අම්මලාගේ වයස වගේ අය හරිම කොටට මිනිගවුම් කියලා කියන්නේ ඒ කාලේ
70 දශකෙ විතර බැලුවා.
අනේ 70 දශකයේ තියෙන මිනිගවුම් ඇන්දම සංස්කෘතියක් නැති වෙන්නේ නැහැ. පියුමි හංසමාලි ෆැෂන් කරොත් ඒක සංස්කෘතිය නැති කරනවා කියලා සමහරු පනිනවා. මට අපේ එන දේ මම ඒක නැති කරනවා නෙමෙයි. මම මොඩල් කෙනෙක්. මම හරි ආසයි ෆැෂන් කරන්න. මට තාම අවුරුදු 28යි.
වයස කිව්වා අහන්නත් ඉස්සෙල්ලා මේක සාමාන්‍ය වයස කියන්නේ
නැහැ නේ. මොකද නෑ මට එහෙම හංගන්න දේවල් නෑ බොරුව නෑ නේ කොහොමත් මගේ. ඉතින් මම හරි ආසයි ෆැෂන් කරන්න. දැන් 28යි. අවුරුදු 30 පැන්නට පස්සේ අපි ටිකක් වයසට යනවනේ. එතකොට මේ ඔය කරන ෆැෂන් කරාම මිනිස්සු මට බනිනේ මේ නාකි විසේ කියයි අරක කියයි මේක කියයි. ඉතින් මේ ලස්සන තියෙන කාලෙදී ෆැෂන් නොකර හිටියම දැන් ඔයා ගිහලා බලන්නකො චතුරයි TikTok එකේ මගේ අම්මලාගේ චතුර මගේ අම්මලාගේ වයස කට්ටිය TikTok කරනවා. සමහර අය මං හිතුවා ඇත්තටම මන්දමානසික ලෙඩ තියෙන කට්ටිය ඉන්නේ අඟුඩ විතරයි කියලා. සමහර වෙලාවට අර බලන්නකෝ හරිම පිස්සුනේ නටන්නේ. ඒගොල්ලන්ට මේ තරුණ කාලේ ජීවිතේ විඳින්න හම්බුනේ නැති අය කියලා මම හිතනවා. මොකද ෆැෂන් කිසි දෙයක් කරන්න හම්බුනේ නැහැ. Instagram, social media මොකුත් නැහැ. එතකොට ඒගොල්ලෝ හිතනවා TikTok එකෙන් අර අඳින පළඳින විදිය උනත් සමහරවෙන් අම්මා කෙනෙක් වයස සීමාවකට අඳින්න බෑ. ඉතින් මං හිතනවා අවුරුදු 30ක් 40ක් විතර ගියාට පස්සේ පියුමියන්ස මාලි සමහර විට හරිම තැන්පත් විදියට ෆැෂන් කරයි. නමුත් මේ යන විදියට නම් තව මට කාලය තියෙනවා. මම ඇතිතරම් ෆැෂන් කරනවා කවුරු මට මොනා කිව්වත්.
සමහරවිට අවුරුදු 30 40 වුණාම දියරෙත් දඳගෙන ගිහිල්ලා pool එකට බයි.
සමහර විට මං හිතන්නේ එහෙම වෙන්න. මං හිතන්නේ ඒත් එහෙම වෙයි කියලා මොකක් හරි ෂෝට් එකක් වගේ ඇඳගෙන
බයි. නෑ මම මේ එහෙම කිව්වට අපි ඒ කතාව මේකත් එක තව විදියට ගියම. එතකොට දැන් පියුමි හංසමාලි කියන කෙනාට TikTok කරන්න පුළුවන්. හැබැයි අපේ ගමේ ඉන්න රමණියක්කට එහෙම නැත්නම් ලතා ඇන්ටිට TikTok කරන එක වැරදි වාහිතන විදිහට.
අනේ නෑ මම කියන්නේ කොයි වෙලාවකවත්.
නෑ ඒකනේ කිව්වේ.
නෑ නෑ මම කියන්නේ සමහර දැන් ඔයා සාමාන්‍ය මිනිස්සෙක් හැටියට ඕනම කෙනෙකුට දැක්කම චුට්ටක් පොඩ්ඩක් අර සමහරු ඉන්නවා හරි අප්සෙට්. කියන්නේ තමන් දැන් මට කවුරු දැන් මට පිස්සු නම් මට කවුරු හරි පිස්සු කිව්වොත් මම කියන්නේ නැහැ නේ මට පිස්සු කියලා. දැන් ඊ වගේ TikTok වල තියෙනවා. දැන් ගොඩක් පෞගියට ගේම social media වල හැමෝම වගේ දැම්ම TikTok නතර කරන්න කියලා. ඇයි සමහර
ඉන්දියාවේ රැල්ලක් විදියට මේක ආවා
සමහර ඔව් ඉන්දියාවේ ඒක නතර කරා. එතකොට ඉන්දියාවේ ඒක නතර කරපු හේතු ටික කියලා මේ videos යනකොට අපේ තාත්තලාගේ අම්මලාගේ වයසේ අය අර විවිධ ඒ හින්දා ඉන්දියාවේ නැවතුවා. මම කියන්නේ ලංකාවේ නවත්තන්න කියලා කිසිසේත්ම. මොකද සෙලිබ්‍රිටීස්ලට තියෙනවා සෝෂල් මීඩියා මේ Instagram, Facebook. නමුත් TikTok එකෙත් අර සාමාන්‍ය මිනිස්සු අඳුරන ෆේමස් චරිත ටිකක් ඉන්නවා. TikTok වලින් ආපු ඒ ළමයි YouTube වලින් දැනට හම්බ කරගන්න. ඉතින් මම කියන්නේ නවත්තන්න එක. නමුත් සීමාවකට Tamanට ගැළපෙන විදිහකට ඒක කරොත් මම කොයි වෙලාවකවත් කියන්නේ පියුමි හංසමාලිට TikTok කරන්න ඕනේ අනිතර. මේ ජීවිතේ අපි සතුටින් ගත කරන්න ඕන කාලේ. නමුත් හැම දෙයකටම සීමාවක් තියෙනවනේ. දැන් මේ යන විදිහට සීමාවක් නැහැ. කිසි තේරුමක් නැහැ. ඇත්තට මට ගෙදර කම්මැලි වෙලාවට මට hina යන්න ඕන නම් මං යන්නේ TikTok එකට. ගියාම බලන්න පුළුවන් හරිම funny thing. නමුත් ඒක
සමහර
දරුවන්ට මං හිතන්නේ ඒක චුට්ටක් upset නේ. මම දන්නේ නැහැ. ඒක මට මගේ හැඟීම මං කිව්වේ ඉතින්. දකින්න දෙයි.
මට හරි මට මේ සීමාවල් හරි අමාරුයි ඔයත් එක්ක කතා කරන උන තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් දරුවෝ ඉන්න අම්මා කෙනෙක් එහෙම ඉන්න එක හරි නෑනේ කියලා දැන් මිට චුට්ටකට ඉස්සලා කිව්වා. හැබැයි ඉතින් ඔබටත් දරුවෙක් ඉන්නවා. ඔබත් මවක්.
Yes.
ඔබට ප්‍රශ්නයක් නෑ මේ ගැන.
මෙහෙමනේ මම හිතන්නේ නැහැ. එතකොට ඒක සාධාරණ පැති දෙකක් තියෙනවා. මම දරුවෙක්ින් දැන් සමහර කාන්තාවන්ගේ පිරිමින්ගේ මතයක් තියෙනවා කාන්තාවක් විවාහ වෙලා බිත්ති හතරකට මැදි වෙලා ඉන්න ඕනේ කියලා. ෆැෂන් කරන්න බෑ. දිගට ඇඳුම් ඇඳගෙන ඉන්න ඕනේ. ස්කිනීස් අඳින්න බෑ, මේව බහලා අඳින්න ඕනේ. දැන් ඒ වගේ ඉන්න අයට හිතන්න පුළුවන් මේ පියුමි හංසමාලි හැසිරෙන්නේ මවක් විදිහකටද? මම මගේ දරුවට ගෙදරට මම මවක් නම් මගේ දරුවගේ යුතුකම් මං හැම දෙයක්ම කරනවා නම් මම ලෝකයට කියන්න ඕනේද මේ ඔයාලට ඕන විදිහට මම ෆැෂන් කරන්න ඕනේ කියලා? මේ මගේ ජීවිතේ. මම මැරි කරලා ඉන්න කාලේ මගේ හස්බන්ඩ්වත් මට නීති දැම්මේ නැහැ ඔයා මෙහෙම අඳින්න එපා මෙහෙම අඳින්න එපා කියලා. ඉතින් මම කියන්නේ කාන්තාවකට කාන්තාවගේ නිදහස තියෙන්න ඕනේ ෆැෂන් කරන්න. හැමෝම හරි ආසයි ෆැෂන් කරන්න. නමුත් එයාලට කරන්න බෑ. එයාලට ගෙවල් වලින් දෙන්නේ නැහැ, සමහර ගොඩක් හස්බන්ඩ්ලා දෙන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ ඒක හරි වැරදි, ඒක හරි පව්. මේ ජීවිතේ නිකන් වයසට යනවා. ෆැෂන් කරන්න නැතුව ජීවිතේ විඳින්න නැතුව මට නම් පොඩ්ඩක්වත් දුක නැහැ. මගේ ජීවිතේ වයසට ගියාට මම හරිම ජොලියේ මගේ ජීවිතේ හොඳට විඳින ගැහණියක්.
සතුරු ඒ කතාවම ජීවිතේ විඳින මිනිස්සු අඩුවෙන් හම්බ වෙන්නේ. ඔබ එහෙම විඳිනවා කියලා කියනවා. හැබැයි මං ඉතිහාසෙට එන්න කැමතියි. ඔබට විඳින්න පුළුවන්ද ජීවිතේ? ඒ කියන්නේ ඔබ ගැන මම දන්නේ, මං හිතන්නේ අපි දෙන හම්බ වෙලාවත් නැහැ නේ කොහෙවත් කොයිට ඉස්සලා නේ.
නැහැ.
අපි දෙන කතා කරලත් නැහැ.
නැහැ.
මම මේ ඔබ ගැන දන්නේ මේ Instagram එකේ දකින්න දේවල් එක්ක. මං සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට සමාජේ කවුරු හරි වෙනස් වැඩ කරනකොට වෙනස් දේවල් කියනකොට ඒ ඕන කෙනෙක්ව මම ෆලෝ කරනවා. මොකද අපි යාගේ මූවමන්ට් එක බලන්න ආස, මොනවද කරන්න කියලා දැනගන්න ඕනේ, යා සමාජයට මොනවාගේ බලපෑමක්. මං දන්නේ මං ජනමාධ්‍යවේදී කීතර බලන විදිහ මේක. ඒතර ඔයාව මං දකිනවා ඔයා දරුවෙක් එක්ක තනියෙන් ජීවත් වෙන, කියන්නේ සිංගල් පේරන්ට් කෙනෙක් විදියට. අම්මත් ඔබ, තාත්තත් ඔබ විදියට දරුවගේ. එතකොට ඔබ සතුටින්ද ඉන්නේ ඔබේ දරුවාට අම්මයි තාත්තයි දෙකම වෙන්නේ ඔබ කියන තැනදී?
මෙහෙමයි, මම හිතන්නේ මේක මගේ දෛවය. මම දැන් සතුටු වුණත් දුක වුණත් මගේ ජීවිතේ මම ඉස්සරහට අරගෙන යන්න ඕනේ. සමහර තැන්වලදී ගොඩක් අපහසුතාවයට පත් වෙන වෙලාවල් තියෙනවා. මොකද මම තනියමනේ ඉන්නේ. දැන් ස්කූලේ නිවාඩු දුන්න කාලෙකට, නිවාඩු කාලේට ළමයි ට්‍රිප් යනවා. බබාගේ ඉස්කෝලේ වුණත් අම්මලා තාත්තලා එක්ක ඒගොල්ලෝ යනවා. එතකොට පොඩි එක්කෙනා ඉතින් එයා ඇවිල්ලා කියනවා අපේ තාත්තත් එක්ක ගියා, මෙහෙම යා, මම තාත්තා අවගමන්, යාගේ තාත්තා රටනේ ඉන්නේ, තාත්තා අවගමන්. එතකොට මට ඒ වෙලාවට මට සමහරවිට දුක හිතෙනවා. ඉතින් මම මේක පෙන්වන්න නැතුව මට පුළුවන් විදිහට මම එයාව හැමතිස්සෙම එළියට එක්කගෙන යනවා. නමුත් දැන් නම් එළියට යන්නේ නැහැ, මේ කොරෝනා හින්දා මට බයයි. ඉතින් ඒ වගේ වෙලාවට තනියෙන් ඉන්න එක පොඩි වේදනාවක් තියෙන සමහරවිට. පේරන්ට්ස් මීටින් වලට යනකොට ඉස්කෝලේදී ටීචර් කියනවා අම්මා දැන් ආයි විවාහ වෙන්නකෝ කියලා. ඉතින් මට එක දවසක් ඒක කියද්දි ඇඬුණා ස්කෝලේදී. මං කෝ නෑ, මට එහෙම දැන් ආසාවක් නෑ, මට ආස රට යන්න තමයි. ඉතින් සමහර වෙලාවට එහෙම දැනෙනවා. ඉතින් මම හරිම හිත හයිය ගැහණියක්. මම හිතන්නේ තනියෙන් මෙහෙම ඉන්න එකත් හොඳයි. සමහර දැන් ෆැමිලි ලයිෆ් ගත්තොත් විවාහ වෙලා හැමදාම රණ්ඩු. ඉතින් ගැළපෙන්නේ නැත්තම් දෙන්නෙක් කතා කරගෙන හරිම සතුටෙන් අයින් වෙලා ඉන්න එක තමයි හොඳ. විවාහ ජීවිතයේ ඇතුළේදී කසාදයක් බැඳගෙන එළියට පින්තූරවලට පෙන්නලා මමයි හස්බන්ඩ්ේ සතුටෙන් ඉන්නවා කියලා. දැන් ඒ වගේ මේ ගොඩක් අපේ මොඩල්ස්ලා ඉන්නවා ලෝකයට පෙන්නනවා ෆොටෝ වලින් අපි සතුටෙන් කියලා. මොකටද ලෝකයට පෙන්නලා අපි සතුටෙන් කියලා අපි ජීවිතයේ ඇතුළේදී අපි මේ ෆැමිලි ලයිෆ් එකේ දුකක් විඳිනවා නම්? මම කියන්නේ ගැහණියක් දුක් විඳින්න ඕනේ නැහැ වෙන් වෙලා. ගැළපෙන්නේ නැත්නම් හස්බන්ඩ් වෙන කාන්තාවක් සමග ඒ දෙන්න ඉදී අපි ගැළපෙන කෙනෙක් එක්ක අපි සතුටෙන් ජීවිතය ගත කරනවා නම් මං හිතන්නේ ඊට වැඩිය දෙයක් නැහැ. ගැහැණියක් දුක් විඳ විඳින්න ඕනේ නැහැ. දැන් සමහර අයට මේ ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් අයට උනේ ලෝකයට පේන්න මැරි කරලා අන්තිමට දුකම විඳ විඳින්න එක. දැන් ෆොටෝසුත් දාලා ඒගොල්ලන්ට අයින් කරගන්න බැලැජ්ජයි. ඉතින් අපි ලෝකයට ඕන විදිහට ජීවත් වෙලා වැඩක් නැහැ. අපේ සතුට කොතනද? අපි එතන නතර වුණා නම් මං හිතන්නේ ගැහැණිය සතුටින්.
මම ඔකට මෙහෙම ප්‍රවේශයක් ගන්න එකක් තමයි ඔය කතාව ඔහොම කියනකොට. දැන් ඔයා ওই විදිහට කියනකොට සමහර අවස්ථාවලදී, ඒ කියන්නේ අපේ ජීවිතවල සමහර මේ රටේ බහුතරයක් දෙනාගේ අපේ අම්මලා තාත්තලාගේ වයසේ ඒගොල්ලෝ හදිසියක්වත් යන්න හිතුවනම් අපේ අම්මලට මේ රටේ සුවහසක් අම්මලට යන්න දහසක් හේතු තියෙන්නේ නැති. හැබැයි නොයා ඉන්න එක හේතුවක් තිබ්බා. ඔබ කියනවා ඉන්න වැඩක් නැත්තම් දාලා යන්න ඕන කියලා. අම්මලා එහෙම හිටපු එකයි අද ඔබ එහෙම ඉන්නතෝ විවෘත වෙන්න කියන එකේ මේ දෙක කොහොමද ඔබ දකින්නේ?
මෙහෙමයි, මට ඕනේ නම් පුළුවන් මගේ හස්බන්ඩ් එක්ක මම කියන්නේ ඉන්න ඕනෙම නම් ඉන්න පුළුවන්. ඒක මගේ කැමැත්ත. දැන් මගේ අපේ අම්මලාගේ කාලේ ගත්තොත් මං හිතන්නේ දැන් වගේ මේ වෙන දේවල් ගොඩක් අඩුයි. නමුත් සමහරුන්ගේ ෆැමිලි ලයිෆ් අයින් වෙලා තියෙන ඒවා ඒ කාලේදී සෝෂල් මීඩියා නැහැනේ. දැන් මේ සෝෂල් මීඩියා තියෙන නිසා හැමෝගෙම දේවල් අපේ මිනිස්සු දන්නවා. ඉන්නව ඕන ගැහණිය දුක් විඳගෙන හරි ඉන්නවා. මොකද ආදරේ ඕන නිසා. යන්න ඕන කෙනා යනවා. ඉතින් මගේ මතේ නම් මට ඉන්න බැරි නම් මං ඉන්නේ නැහැ. හැබැයි මට ඉන්න ඕනේ නම් මට එතන ගුටි කෑවත් මං ආදරේ කියලා මං එතන ඉන්නවා. නමුත් මම හිතන්නේ ඇයි අපි තද කරගෙන දුකක් අල්ලගෙන ඉන්නේ? එහෙම ඉන්න ඕනේ. ඉතින් අතහැරලා බලන්න කොච්චර නිදහස්ද කියලා. දැන් මේ ලෝකේ ගත්තොත් අද සමාජයේ කාන්තාවන් හස්බන්ඩ්ස්ලා බීලාවිලා කොච්චර ගහනවද, ගුටි කනවද, ගම්පලත්තල ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඒ අය හිර කරගෙන ඉන්නවා. ඉතින් මම නම් හිතන්නේ මගේ මතේ මට නම් බෑ. සමහරු එහෙම ඉඳි. එහෙම කාන්තාවක් ගුටි කකා මැරේජ් ලයිෆ් එකක් ඇතුළේ ඉන්න ඕනේද? ඇයි ඉන්නේ? ඒගොල්ලන්ට පුළුවන් ඒකෙන් එළියට යන්න. 50ක් ගත්තොත් කාන්තාව දුක් විඳිනවා. දැන් මම දැනුවත්ව කොච්චර ඉන්නවද මේ සමාජෙ? මටත් යාළුවෝ ඉන්නවා සමහර අය Facebook එකේ මගේ අඳුරගත්ත ඔය ගර්ල්ස්ලා ඉන්න හරිම පව්. ඉතින් මම කියන්නේ එහෙම දුක් විඳින්න අවශ්‍ය නැහැ. ඇයි මේ දුක් විඳින්නේ? කසාදයක් ඇතුලේ දුක් විඳින්න නෙමෙයි අපි කසාදයක් බැඳගන්නේ. මැරේජ් ලයිෆ් එක ඇතුලේදී අපේ සතුට තියෙන්න ඕනේ එතන. අපි සතුටෙන් හිනා වෙලා අපේ දරුවන් එක්ක ඉන්නවා නම් මං හිතන්නේ එහෙම ඉන්නවනම් ඒ ගැහණිය මාර වාසනාවන්තයි. තමන් ආදරය කර කෙනාම මැරි විවාහ කරගෙන ඒ විවාහය ඇතුලේ දරුවනොත් හදලා අදටත් ඒගොල්ල සතුටෙන් ඉන්නවනම් මං හිතන්නේ ඒ කාන්තාව හරිම වාසනාවන්තයි, ඒ ස්වාමි පුරුෂයාත් හරි වාසනාවන්තයි. මං හිතන්නේ ඒක අපි පෙර කර පින් තියෙන්න ඕනේ එහෙම ෆැමිලි ලයිෆ් එකක් ලැබෙන්න. මං හිතනවා ඉතින් මං ඒකට පින් කළා නෑ කියලා.
ඒ කියන්නේ දරුවෝ හින්ද සමහර වෙලාවට ඉන්නවනේ, එහෙම ඉන්න ඕනේ නෑ කියන එක.
දරුවෝ වෙනුවෙන් ජීවිතේ දෙමව්පියෝ ගොඩක් දුක් විඳිනවා. සමහරු ඇත්තටම මැරේජ් ලයිෆ් එකක් තද කරගෙනම අල්ලගෙන ඉන්නේ දරුවා ගැන හිතලා. නමුත් දරුවා ගැන හිතලාම ඇයි ඒ ගැහණිය එච්චර දුක් විඳින්නේ? ඉතින් තමන්ගේ හිත හයිය තියෙනවා නම් මං හිතන්නේ ස්වාමියෙක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. රට්ටු ඉන්නවා, රටේ මිනිස්සු අපි හොඳ දේ කරත් අපිට බනිනවා. අපි නරක දේ කරත් අපිට බනිනවා. ඉතින් මොකද කරන්නේ? මේ මිනිසුන්ට ඕන විදිහට ඉතින් අපි ආරවා බැඳා විතරයි ඩිවෝස් උනායි කතා හයි කිය වයිෆ් ඉන්න ඕනේ නැහැ හස්බන්ඩ්ගෙන් කුටි කකා. මොන ජෝක් එකක්ද ඒක? අයින් වෙලා තමන් දරුවත් එක්ක සතුටින් ඉන්න මේ උදාහරණයකට ඉන්නවා පියුමි හංස මාලි. මම කියන්නේ මේ ඩිවෝස් වෙන කාන්තාවන්ට මම වගේ වෙන්න මේ මුකුත් මම මාව ගන්න උදානේ. හරිම ජොලියන මට කොච්චර ප්‍රශ්න තියෙනවද? මම සිංගල් මාම්. මට මගේ අම්මවත් බලාගෙන මම ඉන්නේ. නමුත් මම මගේ ජීවිතේ විඳිනවා මේ ඔක්කොටම වැඩිය. මට පද හදන මිනිස්සු මට බැන බැන මං අඳින විදිහට මගේ වයින් ග්ලාස් එක අල්ලගෙන ආන්න මේ හැසිරෙන්න දන්නේ බොනවා. වයින් ග්ලාස් එකක් බොන එක ලංකාවේ මිනිස්සුන්ට මාර වරදක්. වයින් බෝතලයක් මං හැල්ලුවා තාමින් මේ ගෑණිමි මේ වයින් එක බොන එක තමයි වැරද. ඊට වැඩිය මේ රටේ මේ ලංකාවේ කොච්චර වැරදි වෙනවද? පියුමි හංස මාලියමනේ මේ ගන්නේ.
ඔක්කොම ඇත්ත. මේක ප්‍රශ්න විදිහට අපිට තියෙනවා. ඇත්තට අපි සමාජයෙන් ප්‍රශ්න කරන්නේ මේ කරන දේවල් ගැන. ඒ කියන්නේ ඔබ දැන් ඔය ඔච්චරට නිදහසේද ඉන්නේ? ඔබ අත්තරලා බලන්නකො නිදහස් කියලා කියන්නේ මේ වැඩසටහන බලන් ඉන්න කට්ටිය හිතයි මේ. මට බයයි මගේ වයිෆ් ගැන. මේක හරි ෂෝක්. මේ ගෙදර ගිහිල්ලා නිකන් ඉන්න එක හොඳයි කියලා
ඔයා චතුර ගෙදර ගිහිල්ලා ඔයා මේ එළිය ඩ්‍රින්ක්ස් ගත්තා කියලා ඔයා ගෙදර ගිහිල්ලා වයිෆ්ට බිම දාගෙන ගහන්නයි ඔයා වද දෙන්නේ නැහනේ. ඔය දෙන්න හරි ලස්සනට ජීවත් ෆැමිලි ලයිෆ් එකක් ඇතුලේ රණ්ඩු සාමාන්‍ය දේවල්. මොකද ආදරේ තියෙන තැන තමයි රණ්ඩු. ආදරයක් නැති තැන රණ්ඩු නැහැ. නමුත් මම කියන්නේ මේ හරිම අර දරා ගන්න බැරි විදියට ගැහණු කට්ටියට අපේ ওই සමහර පිරිමි වද දෙනවනේ බීලවිල. මං කියන්නේ එහෙම තැනක ඉන්න එපා.
ඔව් කියන්නේ දාලා යන්න එහෙමනම් කියන එකනේ.
ඔව් එහෙමනම් එච්චර
නෑ. ඩිවෝස් එක හොඳයි කියලා හිතන්නේ
නැත්නම් ඒක මම නෑ නෑ දෙයියනේ ෆැමිලි ලයිෆ් එකක් කියන්නේ මේ ටග් ගලකට දෙන්න ආදරෙන් ඉන්නවනම් කියච සමහර පිරිමි හරියට වද දෙනවනේ. ඉතින් මම කියන්නේ එහෙම අය හිතලා මතලා මැරි කරන්නේ නැතුව මම කියන්නේ මේ කසා දෙකෙන් ඉක්මනට ඩිවෝස් වෙන්න කියලා මේ පෞල් කඩන දේවල් මං ඒ වගේ පෞකාර කතා කියන්නේ. මං කියන්නේ ඉන්න බැරි නම් යන්න. මම කියන්නේ ඒක අපේ අයට ගන්න පුළුවන්. ඒකේ හරි පැත්තයි වැරදි පැත්තයි.
ඔයා ගොඩක් ඒවා විවෘතව කතා කරන හින්දා මං ඇහුවට කමක් නැද්ද පෞද්ගලික තොරතුරු?
කමක් නෑ අහන්නකෝ.
ඒ කියන්නේ ඔබ විවාහ වෙන්නේ වයස අවුරුදු
කීයෙන්ද? 18.
18 කියන්නේ
19 19.
ඒ කියන්නේ ඉස්කෝලේ ඉවර වෙනකොට?
ඉස්කෝලේ ඉවර වුණ ගමන්ම මගේ ෆස්ට්ම බොයිෆ්‍රෙන්ඩ් තමයි මගේ හස්බන්ඩ්. ඔය ඉස්කෝලේ යන කාලේ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා නිකන් හායි බයි අර එහෙම. මගේ ෆස්ට්ම බොයිෆ්‍රෙන්ඩ් තමයි මගේ හස්බන්ඩ්.
එතකොට අවුරුදු 18න් බැදලා දරුවා ලැබෙන්නේ?
19.
අවුරුද්දෙන් දරුවා ලැබෙනවා.
Yes 19. ඔව්.
එතකොට ඔබ දැන් දික්කසාද වෙලාද මේ ප්‍රශ්නේ උඩ ගමන්නේ?
නෑ නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. නීති අනුකූල මම අදටත් මගේ ex husband ගේ wife. නීති අනුකූල තාමත් මම එයාගේ wife. ළඟදිම ඩිවෝස් වෙන්න තමයි ඉන්නේ. මොකද එයාට දැන් විවාහ වෙන්න කෙනෙක් ඉන්නවා. මගේ හස්බන්ඩ් ඉන්නේ විදේශගත වෙලා. ඉතින් එයා දැනටත් මටයි දරුවටයි උදව් කරනවා. ඉතින් ගැළපෙන්නේ නැති දෙන්නේ ඉතින් අර මං කිව්වා වගේ. ඉතින් අපි දෙන්න කතා වෙලා අයින් වුණා. අදටත් මගේ හිතේ වෛරයක් නැහැ කිසිසේත්ම.
එයාගේ වෛරකුත් නැහැ.
එයාගේ වෛරකුත් නැහැ. අද දැන් එනකොටත් මට කතා කරා මේ පොඩි එකේන ෆෝන් එක කන්සර් කරන්නේ මං කොහොම මං යනවා ටෝක් විත් චතුර ප්‍රෝග්‍රෑම් එකට. ආ මේ ඔබ කටපරිසමයි. මං කොහා හරි කියලා කියලා මට හිනා වෙලා කියලා මගේ නම කියන්න මං කොයාගේ නම මොකටද මං කියන්නේ කියලා යක් බොරුවට කියන්නේ යට හිම අසවල් නැහැ. හස්බන්ඩ්ට කලින් ඩිවෝස් එක ඉල්ලෙල්ල හිටියේ මම. මොකද මගේ අර අවුරුදු පහේ සම්බන්ධිතිය යට මැරි කරන්න ඕන නිසා ඉතින් ඉල්ලෙල්ල හිටියා. පස්සේ දැන් මට විවාහය කියන දේ මම ඔළුවෙන් අතහැරලා තියෙන මං කොහා එන්න ලංකාවට. මම වර ඩිවෝස් එක දෙන්නම්. ඉතින් එයා තව කෙනෙක් මැරි කරලා එයා සතුටින් ඉන්නවනම් මං හිතන්නේ ඒක තමයි ඇත්තටම සතුට. මම වෛර කරන්නේ නැහැ, පලිගන්නේ නැහැ. හැබැයි ඉඳලා හිටලා සාප කරනවා.
මොකද්ද ඉතින් මේකේ කතාව හිතාගන්න බෑනේ දැන් වෛර කරන්නේ.
නෝ නෝ හස්බන්ඩ්ට මෙහෙම කරන්නේ නැහැ. මම කියන්නේ වෛර දැන් සමහර හස්බන්ඩ්ලා වයිෆ්ලා අයින් වුණාම හරි වෛරයි. දැන් දන්න ගොඩක් අය ඉන්නවා දරුවා තමන්ගේ දරුවට තාත්තා එක්ක කතා කරන්න දෙන්නේ නැහැ. ඇයි අපි එහෙම කරන්නේ? අපිට මට පුළුවන් තව විවාහයක් කරගන්න. නමුත් මට බෑනේ මගේ දරුවට එයාව තාත්තා කරවන්න. එක දරුව තාත්තට මගේ ළමයාගේ තාත්තා එයා. එතකොට මම දෙවෙනි කසාදයක් බැඳගත්තත් එයා දන්නවනේ මේ දරුව පිට කියලා. නමුත් තමන්ගේ තාත්තා ඒක මම නැති කරන්නේ නැහැ. දැන් ගොඩක් අය කරන්නේ තරහ වෙච්ච ගමන් ආ දෙන්නේ නැහැ ළමයාට කතා කරන්න අයින් කරන්න. මම ඒ දේ කරන්නේ නැහැ. මගේත් එක්කත් කතා කරන්න, මගේ දරුවා එක්කත් කතා කරන්න. මොකද තාත්තයි පුතයි නේ දෙන්නගේ බැඳීම වැඩි. අපි තරහ වෙන එක වෙනම දෙයක්.
ඒ කියන්නේ දැන් විවාහය ඔබේ ඒ කියන්නේ නීත්‍යානුකූල විවාහය එකට ඉන්නේ ඔබ අවුරුද්දක් වගේ කෙටි කාලයක්.
අවුරුදු දෙකක් විතර තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ බබා ලැබුණාට පස්සේ දෙන්න අයින් වෙනවා. අවුරුදු 3ක් විතර.
කියන්නේ අවුරුදු 20 වෙනකොට වගේ අයින් වෙනවා.
22 21 විතර වගේ ලොකුවට මට මතකයක් නෑ 21 වගේ. එතකොට එයි මමයි එක ගෙදර තමයි හිටියේ. ඉතින් දැන් එයා ඊට පස්සේ ආයේ රට ගියා. ඉතින්
නෑ මම මේ කතාව අවුරුදු 2ද 3ද කියලා අහන්නේ. එතකොට දැන් ඔබ මේ ශාස්ත්‍රීයට පිවිසෙන්නෙම මම හිතන්නේ අවුරුදු 20
21 විතර.
21 විතර. එතකොට විවාහය දෙදර යාමත් එක්කද මේ ශාස්ත්‍රීයට අවතීර්ණ
වෙන්නේ? නෑ ඒක ඒක කියන්න ඕනේ හොඳ ප්‍රශ්නයක්. මම ඉස්කෝලේ යන කාලේ ඉඳලම ආස වුණේ ගුවන් සේවිකාවක් වෙන්න. නිකන් පත්තරේක මගේ ex husband එයා හරියට පත්තර බලනවා. ඉතින් පත්තරේක දාලා තිබුණා මොඩලින් පේජන්ට් එකක්. ඉතින් ඒකට මොඩල්ස්ලා. ඉතින් මෙයා විහිළු කර කර යනවාද කියලා ඇහුවා. මම ඇත්තටම මොඩලින් මට දන්නේ නැහැ. මට හීල්ස් එකක් දාලා ඇවිදින්නවත් දන්නේ නැහැ. ස්කූලෙන් ආයින් වුණ ගමන්මනේ සෑයා ඇප්ලයි කරා. ඊට පස්සේ එන්න ගියා. ඉතින් එයා මගේ ex husband මතම ආව එකගෙන යන්නේ. ඉතින් ඒකේ මාව සිලෙක්ට් වුණාට මට කිසිම ප්ලේස් එකක් ආවේ නැහැ. ඊට පස්සේ මම පොඩක් බැලුවා කිසිම දැනීමක් නැතුව පේජන්ට් එකකට යනවට වැඩිය හොඳයි දෙයක් ඉගෙනගෙන යන එක කියලා. ඉතින් මම රොසෙන්ඩයිස්ගේ මොඩලින් ස්කූල් එකට ගිහිල්ලා මම ඒ ගැන ඉගෙනගෙන ඊට පස්සේ මට ආසාවක් ඇති වුණා. මොකද රොසෙන්ඩක් කිය අපිට කොහොමද රෑම්ප් එකක මොඩල් කරන්න ඕනේ, මොඩල් කෙනෙක් අඳින්න ඕනේ විදිය මට හැමදේම දන්නවා. ඉතින් දැන් ඉතින් ඒ දේවල් එක්ක ඉතින් මම ඊළඟට සහභාගී වෙන පේජන්ට්ස් වලින් මට ගොඩක් දේවල් හම්බුණා. ඉතින් අන්තිමට මම ඉන්ටර්නැෂනල් ගියා. මම ඒක වින් කරා.
මොකද ඔබේ පජන්ට්
එක ටර්කි ගියා. ෆියුචර් ෆැෂන් ෆේසස් ඔෆ් ද වර්ල්ඩ් එකේ රටවල් 50ක් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ රටවල් 50න්ම බෙස්ට් මොඩල් ඔෆ් ද ඒෂියා ක්‍රවුන් එක හම්බුනේ මට. ඉතින් මම හිතනවා හරිම සතුටුයි. ඉතින් මම මේ වෙලාවේදී මගේ ex husband ට තෑන්ක් කරනවා. එයා හින්දා තමයි මට මේ chance එක හම්බුනේ.
ඒ වුණාට දැන් අනිත් පැත්තට ගත්තොත් ඉතින් දැන් මට තියෙන ප්‍රශ්නේ ඔබ මං ඔයාව හඳුන්වන්නේ කොහොමද? ඔයා නිරූපිකාවක්ද, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක්ද, නැත්නම් රංගන ශිල්පිනියක්ද? මං කවුරු කියලාද ඔබ හඳුන්වන්නේ?
මෙහෙමයි. නිවේදිකාවක් විදියට පෞද්ගලික ආයතනයක අවුරුදු දෙකක් මම වැඩ කරා. එතකොට ඒ කාලේදී මිනිස්සු මාව හැමෝම දන්නවා. මම ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් කරා සතිය දවස් පහම 6-7. ඉතින් ඒකිනුත් මාව හැමෝම දන්නවා. මම ටෙලිඩ්‍රාමාත් කරලා තියෙනවා. ඉතින් මූවී එකකුත් කරා. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපේ ඇක්ට්‍රස්ලා ගත්තොත් එයාලා ගොඩාක් ටෙලිඩ්‍රාමාස් කරලා තියෙනවා, මූවීස් කරලා තියෙනවා. එතකොට මං හිතන්නේ මගේ වාසනාවකට මම එක ටෙලිඩ්‍රාමා එක ඒකත් ඒකේ මම මේන් රෝල්. වත්සානේ සඳ මගේ ෆස්ට් මූවී එක. ඒකෙත් මම මේන් රෝල්. ඉතින් මට ගොඩක් ටෙලි ඩ්‍රාමාස් බදාගෙන කරන්න මේ සම්මාන කියන දෙයට මගේ කිසිම ආසාවක් නැහැ. මොකද මම ලංකාවේ දැකලා තියෙන ගොඩක් channels වලින් දක්ෂතාවය තියෙන අයට සම්මාන හම්බ වෙන්නේ නැහැ. ඉතින් මගේ කිසිම ආසාවක් නැහැ. රංග වයසට යනකම් රංගපාන්න ඕනේ කියන දේ මගේ නැහැ. කරා ඒ ඇති.
ඔබ කියන්නේ ඔබේ දක්ෂයි කියලා.
මම හිතනවා මට එහෙම ලොකුවට රඟපාන්න දන්නේ නැහැ ඇත්තටම. ඉතින් ඒ හින්දා මම ගොඩක් බාර ගන්නෙත් නැහැ. ළඟදී ඩ්‍රාමා එකක් ගියා. ඒකේ වුණත් පියුමේ මේ ඔයාගේ ඇත්ත චරිතේ. මේක කරන්නේ ඉතින් ඇත්තට මේ ඩ්‍රාමා එකේ මගේ ඇත්ත චරිතේ තිබ්බේ. ඉතින් ඒක කරා ලොකුවට රඟපාන්න මම හිතනවා මට එච්චර දන්නේ නැහැ කියලා.
ඒක ටෙලි ඩ්‍රාමා එකක් කරලා කොහොමද ඔච්චර ජනප්‍රිය වුනේ?
ටෙලි ඩ්‍රාමා එක කරන්න කලින් මම මොඩල් කෙනෙක්නේ. එතකොට ඒ කාලෙදී තමයි මම channel එකේ වැඩ කරේ. එතකොට ඒ අවුරුදු දෙක කාලෙදී මට ලොකු ෆෑන් බේස් එකක් හිටියා. මොකද සතිය දවස් පහම මම මගේ ප්‍රෝග්‍රෑම් එක කරනවා කෝලස්ලා ගම්පලත් වලින් කෝල් කරනවා ලයිව් සින්දු ඉල්ලන ප්‍රෝග්‍රෑම් එකක් දැන් අවුරුදු පහකට කලින්. ඉතින් එතකොටත් මට ෆෑන්ස් ලයිටිය දැන් සමහරලාටත් එළියට ගියාම මට කතා කරන්න ඍතු කියලා. මොකද මගේ ඩ්‍රාමා එකේ නම ඒක මම තමයි ඒකේ ඍතුට හිටියේ.
එතකොට තව මේක හරි විසිරුණු ප්‍රශ්න කිහිපයක් අහන්න ඉන්නේ. එකක් තමයි දැන් කවුරු හරි පියුමිට නාට්‍යයක් නැහැ. බැලුවොත් සින්දුත් නැහැ මියුසික් වීඩියෝත් නැහැ. කොහොමද අනේ මෙයා මෙහෙම ඉන්නේ මේ විදිහට කියලා?
එහෙම කියන අයට මම මට දාන්න පුළුවන් මගේ තියෙනවා පෝට්ෆෝලියෝ එකක්. මොකද මම දැන් ෆීල්ඩ් එකට ඇවිල්ලා වුරුදු 9ක්. මම සෑහෙන ටීවී කමර්ෂල්ස් කරලා තියෙනවා.
කොච්චරක් විතර සාමාන්‍යයෙන්?
20කට වැඩිය කරලා තියෙනවා. 30කට විතර කෙට් වෙන්න මම කරලා තියෙනවා. and music videos මම ගොඩාක් කරලා තියෙනවා. කරලා තියෙනවා මං හිතන්නේ. දැන් මම දැන් අවුරුදු 5ක විතර ඉඳලා මං හිතන්නේ මං ටීවී කමර්ෂල්ස් මුකුත් කරලා නැහැ. මියුසික් වීඩියෝස් මම කරනවා බ්‍රයිඩල් කරනවා. ලොකුවට දැන් මගේ එහෙම කරන්න ආසාවක් නැහැ. මොකද මගේ ප්ලෑන් එක තියෙන්නේ ඉක්මනටම රට යන්න.
මගේ ලංකාවේ පාවෙලා.
සමහර අවස්ථාවලදී එහෙම හිතුන අවස්ථා තියෙනවා ඉතින්.
ඒ කියන්නේ සිංගල් මාම් කෙනෙක් වුණාන් පස්සේ අමාරුයි නේද ලංකාවේ ඉන්න?
ඇත්තටම ඒක අමාරුයි. මොකද ගොඩක් අමාරුයි.
එහෙනම් මොකද අනිත් අයට කියන්නේ කමන්නේ මේක හරි ෂෝක් කියලා වරලා.
අමාරුයි. හිත හයිය තියෙන ගැහණියකට ඒක ඒක තමන්ගේ දුක දන්නේ තමන්නේ. ඒක තමන් දරුවන්ට පෙන්නන්න නැහනේ. හිත හයිය ගැහණිය දැන් මම ඔයාට හිතන්න පුළ රට ගිහිල්ලා මම මොනාද කරන්නේ? මගේ හිත හයියයි. මොකද මගේ යාළුවෝ ඉන්නවා ඕස්ට්‍රේලියාවේ. ඒක ඒවල කියලා තියෙනවා සලාන් එකක හෙයාර් ඩ්‍රෙසින් කරොත් ලංකාවේ සැලරි 3-4 ලක්ෂ සැලරි ගන්න පුළුවන්. සුපර් මාකට් එකක වැඩ කරොත් ඊට වැඩිය ගාණක් ගන්න පුළුවන්. ඉතින් මම හිත හයිය ගැහණියක්. මම ළමයා අරගෙන රට යන්න යන්නේ මට එහි ගිහිල්ලා හරි මම දන්නවා මට මගේ ළමයට කන්න බොන්න දෙන්න පුළුවන්. මම හිතන්නේ සමහර අම්මලා ගොඩක් ඉගෙන ගත්ත අය ඩිග්‍රි තියන අය ඒගොල්ලන්ට රස්සාවල් කරන්න පුළුවන්. මම ලොකුවට අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් නෙමෙයිනේ. එතකොට මම කොහොම හරි සලෝන් එකක හරි දෙයක් ඉගෙනගෙන මට මගේ යාළුවනත් කියන්නේ හරි අපි ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා අම එක ගිල්ලේ ජීවත් වෙන ඉතින් ඒ ඉන්න කාලෙදී සමහර විට මට විවාහයක් කරගන්න පුළුවන් වෙයි. ඉතින් මම කියන්නේ ගෑණියක් තනි වෙනකොට ඒ ගෑණිය හරිම හයියයි. එයාගේ හිත හයියයි. දරුවෙක් එක්ක තනි වුණ ගෑණියක් තරම් හයිය ගෑණියක් මං හිතන්නේ ඒ ගෑණියව වටන්න පුළුවන් කියලා කිසිම කෙනෙකුට. උදාහරණයකට මාව ගන්න මේ සෝෂල් මීඩියා වල මිනිස්සු දාන කමෙන්ට්ස් වලින් මාව වටන්න පුළුවන්ද?
බෑනේ. ඔයා ගණන් ගන්නෙ
කවුරුත් මම ගණන් ගන්නෙත් නෑ. ඒකට මගේ ඉස්කෝලේ මගේ ක්ලාස්මේට් මොකක්ද සාරි එකක් ඇඳලා ඒගොල්ලෝ හරිම අහිංසකයි. දැන් දාලා එයාට නරක වචනේ කමෙන්ට් එකක් දැම්ම කියලා මීකෙල්ල කෝල් කරලා මට අඬනවා. අයියෝ මං කිව්වා අයියෝ මාව ගන්නකෝ. මට මොනවද මේ ලංකාවේ මිනිස්සු කියන්නේ නැත්තේ?
මොනවද කියන්නේ සාමාන්‍ය?
කියනවනේ ඉතින් එක එක මං අඳින පළෙන්දින ඉඳන් අයියෝ හරි කැත දේවල් කියනවනේ ඉතින් අර කමෙන්ට්ස් දැක්කම ඉතින් තේරෙනවනේ නේ.
මේ දැන් ඔය එතකොට සිංගල් මාම් කියන කන්සෙප්ට් එක මට හිතෙනවා ලංකාවේ මේ වැඩිපුර ජනප්‍රිය කරවන්න හදනවද මෑත කාලේ කියලා. මොකද මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකට වැඩසටහනකට ගියොත් හැමතිස්සෙම දකින්නේ මේ මම නම් හරි දුකයි මම ඉන්නේ මෙහෙමයි මම තනියෙන් තමයි. දැන් මේ දුක හලම මට එපා වෙලා ඇත්තටම සමහර වෙලාවට.
ඔව් ඇත්තටම
මම ඔයත් එහෙම නේද කියලා මම අහන්නේ.
ඔයා කොයි හරි දැකලා තියෙනද මම කොයි හරි ප්‍රෝග්‍රෑම් එක කියලා දුක කියලා?
නෑ මම දැකලා නෑ. ඔය සිංගල් මාම් කියන
කෙනා. ආ ගොඩක් සිංගල් මාම්ලා ඇවිල්ලා හරි බුක දුක.
කවන්නේ ඔයා කියන්නේ අපි මේක එඩිට් කරන්න හැදුවම තියන්න. ඉතින් මම හිතන්නේ මේ ඇත්ත පියුමි හන්ස මාලි කවුද කියලා වෙලා පේනවා මේක බැලුවෙන් පස්සේ.
මේ කපන්නේ චතුරයි.
හරි. ඔව්.
පොඩ්ඩක් ඉන්නිති කොන්නේ හදන්න කියන්න. පොඩ්ඩ විනාඩි දෙක දෙන්න කියලා.
මේ වාගේ විදියනේ. වා hina වල.
මට hina ගියොත් නවත්ත ගන්න බෑ අනේ. ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් වල මමත් දැක්ක පෞගිය ටිකේම ඇවිල්ලා අඬන එකම තමයි කරන්නේ. මං හිතන්නේ ඒක නම් බොරු අනුකම්පාවක් ගන්න. මං හිතන්නේ අඬනවා නම් අපිට පුළුවන් අපේ ප්‍රශ්න තනියෙන් අඬන්න. ගෙදර නිදාගන්න කිය වෙලාවකට ඒක අපි සමාජයට කියන්න ඕනේ නැහැ. දැන් ගත්තොත් මේ දුකහන ප්‍රෝග්‍රෑම්ස් මනේ ගොඩක් තියෙන්නේ. ඉතින් hina යනවා. මම හිතන්නේ මෙච්චර කාලෙකට තිබ්බේ නැති දැන් මේ සිංගල් මාම් කියන දේ හරියට තියෙනවනේ. ඉතින් සමහරුන්ට ඇත්තටම ෆැමිලි ලයිෆ් එකේදී ඉන්න පුළුවන්. ගොඩක් අය එක්ක බඳින්නේ සල්ලි වලට. බඳලා ටග්ගර් බබා හදාගෙන ලොකු වන්දියක් ඉල්ලනවා. දැන් මේ වෙන්නේ ඒකනේ.
අපි මේ මම මේ කොටස අවශ්‍යයි පොඩ්ඩක් ආපස්සට ආවොත්. يعني ඔබ දෙක තැනක කියනවා මම ගොඩක් ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි කියලා වරලා. ඒ කියන්නේ ඔයාගේ ඔයාගේ කොහෙමද ඔයා කොහෙන්ද ඉපදෙන්නේ? එතකොට ඔබ කොළඹද ගමේද කොහොමද මේ?
මගේ ගම රාජකිරිය. මම ඉපදෙන්නේ රාජකිරිය.
ආ මේ කොළඹ කෙනෙක්.
මම කොළඹ එක්කෙනෙක්. ඉතින් මම පාසල් යන්නේ රාජකිරිය ශ්‍රී සෝභිත විද්‍යාලය. ඒක වසර ඉඳලා 11 වසර වෙනකම් මම ඉගෙනගෙන මම ඉගෙන ගත්තේ නැහැ කියලා කියන්නේ ඕ ලෙවල් ඒ ලෙවල් විතරයි කරේ නෑ මම.
ඒ කියන්නේ ඕ ලෙවල් කරාද සාමාන්‍ය?
නෑ නෑ මම 11 වසරට වෙනකන් විතරයි. ඒ ගිහිල්ලත් මම මාසෙකට ඉස්කෝලේ යන එකට නැවතුවා.
ඒ කියන්නේ සාම්ප්‍රදායිකව මේ සමාජය පිළිගන්න අපි උසස් පෙළ කරන්න ඕනා, එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ විභාග කරන්න ඕන කියන එකේ ඔයා හිටියේ නෑ. ඔයා ඒක ඉගෙනගෙන ගියා 11 ශ්‍රේණිය වෙනකන්.
ඔව්.
එතකොට මේ පාසල් අධ්‍යාපනය කියන්නේ ඔයා හොඳ ලකුණු රැස් කරන කෙනෙක්ද, ලකුණු ලබා ගන්න කෙනෙක්ද, කොහොමද වගේ?
ඇත්තටම මම පාසලේ ගත්තොත් මගේ ගුරුවරු මට ඉඳලා හිටලා අදටත් හම්බ වෙනවා. මම හොඳ ශිෂ්‍ය නායිකාවක් ඉස්කෝලේ. පස්සේ මම ඇත්තටම ඉගෙන ගන්න ලොකු ආසාවක් මට නැහැ. මොකද මට තියෙන ලොකුම ප්‍රශ්නේ මට අමතක වෙනවා හැමදේම. මට මේ කියන දේ සමහරවිට අමතක වෙනවා. ඉතින් මට ඊට පස්සේ හිතුණා ඕනි නෑ කියලා. හැබැයි මට ඉස්කෝලේ යන කාලේ ඉඳලම ආසාවක් තිබුණා ගුවන් සේවිකාවක් වෙන්න. ඉතින් ඊට පස්සේ ඒක හරියට බලනකොට ගොඩක් ඉංග්‍රීසි ඕනේ. මම ගියේ මගේ ගමේ පාසලට. ඉතින් ඒකේ ලොකුවට ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වගේ ඉංග්‍රීසි මීඩියම් නෑ. එක පීරියඩ් එකකට විතරයි අපිට ඉංග්‍රීසි උගන්වන්නේ. ඉතින් ඒ දැනීම
ප්‍රමාණවත්
නෑ ගුවන් සේවිකාවක් වෙන්න. ඉතින් මං ඒ ආසාව ඉතින් අතහැරගත්තා.
ඒ කියන්නේ දැන් ඔබ පාසල් යන කාලේ ශිෂ්‍ය නායිකාවක් කියන්නේ සාමාන්‍ය ගෞරවය දිනාගත්ත හැමෝගෙම
පහවසරට වෙනකම්ම පන්ති නායිකාවක් හැටියට හිටියා.
ඊපස්සේ ශිෂ්‍ය නායිකාවක් වුණා 11. ඒ කියන්නේ ගෞරවයට පාත්‍ර වෙනවා කියන්නේ ඒ කියන්නේ ටීචර්ස්ලා වගේ කෙනෙක් කරනවා කියන්නේ සමාජ ඉස්සරහට අවිල වැඩ කරනවා, මෙයාට නායකත්ව ගති ලක්ෂණ තියෙනවා කියන එක අඳුර ගන්නවා කියන එකනේ.
මෙහෙමයි. මගේ පාසල රාජකීරියේ තියෙන හැමෝම දන්නවා ගොඩාක් දුප්පත් ළමයි තමයි මගේ පාසලට එන්නේ. එතකොට මගේ ඉස්කෝලේ ළමයින්ට දාන්න සෙරප්පු දෙකක් සපත්තුවත් නැහැ. ඒගොල්ලෝ නෝමල් ස්ලිපර්ස් තමයි දාගෙන ඉන්නේ. ඉතින් එක එක කම්පැනිස් වලින් අපේ ඉස්කෝලේ ළමයින්ට ගොඩක් ආදාර කරනවා. එතකොට ඒ ආදාර කරනකොට දැන් පන්ති වල ළමයි ඉන්නවනම් මම ශිෂ්‍ය නායිකාවනේ. මම තමයි ඉස්කෝලේ පීරියඩ්ස් වලට බෙල් එකේ ඉඳලම ගහන්නේ. 1:30ට ගහනවනම් ඒ අන්තිම ඉස්කෝලේ ඇරෙන බෙල් එක ගහන්න ඕනේ 1:25ට. මොකද මිස්ලා යන්න ඕනේ බස් එකට. එතකොට වෙලා යනවනේ. එතකොට අර කෑම බෙදන්න උනත් දෙන්නේ මට තමයි. එතකොට මම පන්ති වලට ගිහිලා ආමේ පන්තියේ ළමයි 16යි අර පන්තියේ ළමයි 20යි එහෙම මාක් කරගෙන එනකොට මම දකිනවා සමහර ළමයි කියනවා අනේ මොකද ඒගොල්ලෝ හරි දුප්පත් නේ, අනේ තව කිරි පැකට් එකක් දෙන්න, අපේ අම්මට ගෙනියන්න, බනිස් දෙනවා, ඒගොල්ලන්ට බිස්කට් දෙනවා. ඉතින් ඉස්කෝලේ මොනා හරි වැඩක් තියෙනවා නම් ඉස්කෝලේ මිස්ලා ප්‍රින්සිපල් ඉඳලා මොකද උදේ 4ට මම තමයි ඉස්කෝලේ ගේට් එක අරගෙන. මොකද මගේ ගෙදර ළඟ තමයි ඉස්කෝලේ තියෙන්නේ. අනිත් ළමයිට චුට්ටක් දුරයි. මගේ පාසලේම එහා පැත්තේ තියෙන කඩේ තමයි මුළු ඉස්කෝලේම යතුරු ටික නවත් තියන්නේ හැමදාම ඉස්කෝලේ ඉවර වෙලා යන වෙලාවට. ඉතින් මම තමයි උදේ 6:45ට විතර ගිහිල්ලා මුළු ඉස්කෝලේම ගේට්ටු ඇරලා පන්ති ඔක්කොම මේ කරලා මම තමයි ඒවා ගේට්ටු ටික ඔක්කොම අරින්න යතුරු අවසානයේට බාර දෙන්නෙත් මම.
ඒ කියන්නේ නායක ලක්ෂණ පෙන්නුම් කරපු කෙනෙක් නේ. දැන් ඔය මේ දැන් ඔබ කියන එක කතාවක් තමයි. දැන් ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඔබේ තියෙන ප්‍රශ්න ඔබ කතා කරා වගේම දැන් ඔබට ඉංග්‍රීසි අධ්‍යාපනය නොලැබීම තුළ ඔබට යම්කිසි පසුබෑමක් තිබුණාද? ඔබේ දරුවා යන්නේ එතකොට ජාත්‍යන්තර පාසලකටද දැන්ට? ජාත්‍යන්තර පාසලකට, ඉන්ටර්නැෂනල් ස්කූල් එකට. එතකොට ඒක නැති කරන්නද දරුවව ඒතෙන්ට යවන්න ඕන කියලා හිතුනේ ඔබට? එහෙම කියන්නේ වෙනසක් දැක්කද ඔබ මේකේ?
ඔව්. මොකද මම රටත් ට්‍රැවල් කරලා තියෙනවා, පැජන්ස් වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඉංග්‍රීසි නැතුව අසර මට කතා කරගන්න දන්නේ නැතුව අසරරුණ අවස්ථා තියෙනවා ගොඩාරියක්. ඉතින් ඒ වෙලාවේදී ඒ ඊට කලින් මම හැමතිස්සෙම ගෙදර හිතන්නේ මගේ අම්මටයි තාත්තටයි සල්ලි තිබුණා නම් මාව මගේ ගමේ පාසලට යවන්න නැතුව ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට යවන්න පුළුවන් වෙනවනේ. ඉතින් මගේ අම්මලා තාත්තලා හරි දුප්පත්නේ. එතකොට මම කොහොම හරි මම ආසයි දැන් මම ඉංග්‍රීසි නැතුව අසරණ වෙනවනේ. ඉතින් මම කැමති නැහැ මගේ දරුවා අසරණ කරන්න. දැන් මේ යන විදිහට අපිට අනිවාර්යයෙන්ම හොඳ අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ හින්දම මම මට නොලැබුණ හැමදේම මගේ දරුවට දෙනවා. මොකද මං ආස නැහැ ළමයි දුක් විඳිනවා දකින්න. මොකද මම හරිම දුප්පත් තැන ඉඳලාව කෙනෙක් මට හොඳට නැති බැරි කම බඩගින්න කියන දේ හැමදේම මට දැනෙන ගැහැණියක්. ඉතින් මම මගේ දරුවට හොඳට ඉගැන්නුවොත් මගේ දරුවා යම් කිසි දවසක කසාද ජීවිතයකට ගියොත් එයාට පුළුවන් එයාගේ දරුවා දත් ඒ දේවල් දෙන්න.
කියන්නේ පෞලේ පෞල් පසුබිම ආර්ථික අපහසුතාව ගොඩක් තිබුණා. ඔබ විතරද ඔබ තනි දරුවද පෞල්?
ඔව් මම තනියි.
අම්මලා දැන් සතුටු වෙනවද?
ඔව් ඇත්තටම මාත් එක තමයි මගේ අම්මා ඉන්නේ. ඉතින් අම්මා හරි හැපි. මොකද
අම්මා TikTok වල ඉන්නවනේ
නේද? අපෝ නෑ නෑ. ඉන්නේ නෑ කැමති නෑ.
ඡාය රූප මොකක් කරේ
හිටියනේ මන්ද. පින්තූර ගත්තම මම ඒව හදලා දානවා. මගේ අම්මා TikTok මොනවද කියලාවත් දන්නේ නෑ. මගේ අම්මා social media නැහැ. කිසිම දෙයක් නැහැ මේ කවුරු හරි ළඟදී Facebook හදලා දීලා මේ පොඩක් මට ගෙදර ඉන්න නැහැ මේ ඉන්න නැහැ එක එක ඒවා කියනවා අම්ම මොකද නැ මං කෝ අම්මට මොකටද Facebook නෑ නෑ මට මේ ඔයාගේව බලන්න ඕනේ මේ
මොනවද කරන්නේ මේක කියලා
අපේ අක්කලා කියනවා බලන්න ඕනේ කියලා දැන් ළඟදී ඉඳලා පොඩක් ගෙදර ප්‍රශ්න YouTube එහෙම කවුද ෆෝන් එකට දාලා දීලා YouTube එකේ බල බල ඉන්නවා වීඩියෝ පොඩ ප්‍රශ්න ඉතින් ගෙදර මගේ අම්මා TikTok එකක් කරන්නේ කෙසේද මම කැමති
නෑ මම දැකලා වාහ කරන්නේ වගේ අම්මා ඉන්නවා හරි මම දැකලා තියෙන ෆොටෝ එකක් හරි ඡාය රූපයක්
හරි ඔය ඡාය රූප ගන්න මම Instagram එකේ ස්ටෝරි එහෙම දානකොට නිකන් ඒව මම හදලා දානවා ඉතින් TikTok එකට මගේ අම්මා දන්නේ නෑ ඒව
මාර ජීවිතයක් නේ ඔබ ඇවිල්ලා තියෙන ගමන ගත්තෙන් පස්සේ ඒතර ආපු තැනගෙන සතුටුයි
හරිම සතුටුයි මං හිතන්නේ මම පෙරකල පිනකට තමයි අද මෙහෙම ඉන්නේ නැත්තම් කොහෙද හිටියේ බියුමි හංසමාලි ෆස්ට් මොඩලින් පැජන්ට් එකට යනකොට මට හීල්ස් දෙකක්වත් නැහැ මට ගන්න සල්ලිත් නැහැ ඉතින් අද මට හරි සතුටුයි මං ආස හැමදේම මගේ ළඟ තියෙනවා මොකද මම ඉස්කෝලේ යන කාලේදී මොන හරි මැගසින් එකක් වගේ දැක්කොත් මං හරි ආසයි ලස්සනට ඇඳුම් අරේ තියෙන ඒවා මං ඒවා කොළ කෑලි වල කපලා මේ පොත්වල දාගන්නවා ලස්සන හීල්ස් එහෙම දැක්කම මට හරි ආසයි ඉතින් ජීවිතේ කවදා හරි මම හිතයිද එච්චර ආස කරපු හැම ඇඳුමක්ම අද මං අඳිනවා හීනකින්වත් හිතුවද මම පිටරටකට යයි ඉන්ටර්නැෂනල් පැජන්ට් එකකට යයි ටීවී එකක් බලයි මේ ටීවී ඩ්‍රාමා එකක ඉඳී ආසාවෙන් බලපු ඩ්‍රාමා එකක ඒ ඩ්‍රාමා එකේම ඩිරෙක්ටර්ගේ ටෙලි ඩ්‍රාමා එකක මේන් රෝල් හම්බේ කියලා මම හිතන්නේ ඉතින් මං කර පෙරකල පින් තමයි මේ
දැන් ඔබ කියන එක සරපුවක්වත් තිබෙන්නේ නැති කාලයක් තිබ්බ කියලා දැන් සරපු ගුට්ටන් කීයක් විතර ඇද්ද
දැන් ගොඩක් තියෙනවා ඉතින් මං හරි ආසයි මං දානවට වැඩිය මං හරි ආසයි ඒක එකතු කරන්න
මොකද 50ක් 100ක් වගේ
එච්චර 50ක් 40ක් විතර ඇති සමහර ගොඩක් ඒවා දාලා Instagram එකේ ස්ටෝරි දැම්ම ගමන් ටග් ගාලා එනවා යාළුවෝ අනේ අක්කි මේක දෙන්න එක ඒ ගෙනිච්චොත් ආයේ හම්බ වෙන්නේ නැහැ එහෙනම් මං දැන් ස්ටෝරි දාන්නේ නැහැ මොකද මේ දවස්වල මටත් සල්ලි නැතුව ඉන්නේ
සල්ලි ඇති තරම් හම්බ වෙනවද ඉතින් එච්චර වැඩක් දෙන්නේ නැතුව කොහොමද ඇත්තටම සල්ලි කොහොමද ඔබ කැමති කැමති ඒවා අඳින්නේ පළඳින්නේ දාන්නේ ඔක්කොම බ්‍රෑන්ඩඩ් ඒවා පාවිච්චි කරන්නේ
යස් මගේ එක්ස් හස්බන්ඩ් ඉන්නව රට එයා මට ඕන වෙලාවට සල්ලි එවනවා මගේ බබාගේ වියදම තියනවා ඉතින් Instagram එකෙන් මට සල්ලි හම්බ වෙනවා
ආ
එතන ඔව් ඒක
මොන කොහොමද ඒක
අපි දාන පෝස්ට් වලට Instagram එකෙන් Instagram එකෙන් නෙමෙයි කම්පැනිස් වලින් ගෙවනවා
මාකටිං වැඩ කරනවා
ඔව් සහ සෙලිබ් සෝන් කම්පැනි එකේ මම වැඩ කරනවා ඉරාජ්ගේ ඉතින් මට ඒකට මාස 3න් 3ට ලක්ෂ 3මාර ඒක එක මට සල්ලි හම්බ වෙනවා
ඇති ජීවත් වෙන තරම් සල්ලි ඇති
දැන් නම් ටිකක් මදි මේ ටිකේම එක්ස් හස්බන්ඩ් කෝල් කළා තමයි මං කිව්වේ මට සල්ලි දාන්න කියලා ඉතින් මං කියන වෙලාවට මට එයා සල්ලි එවනවා ඉතින් මම මියුසික් වීඩියෝ එකක් කරතෝ ඔයක ඔයාට විතරක් නෙමෙයි ඔයා දැන් ආහාර අහන ප්‍රශ්නේ අපේ සමාජ මිනිසුන්ටත් තියෙනවා
මං ඇහුවේ නැන්නේ
දැන් ඔයා අහන්න කට ගන්නකොට මට ඒක හිතුණා නිකන් දැන් අපේ අනිත් මිනිසුන්ටත් තියෙනවා ඒ මිනිස්සු බලන්නේ නැහනේ අනිත් තනියෙන් ඉන්න අය කොහොමද BMW පදින්නේ Benz පදින්නේ පියුමි හංසමාලි තාම යන්නේ ටුක් එකගෙන ට්‍රයි ෂෝ එකේ නේ යන්නේ අපේ ලංකාවේ මිනිසුන්ට ඒව පේන්නේ නෑ කොහොමද යනව ඇති අරකද මේකද ගගා තමයි මට කමෙන්ට් දාන්නේ ඉතින් හදටත් මම ජීවත් වෙන්නේ රෙන්ට් ගෙදරක මම යන්නේ 3 wheel එකේ නැත්නම් ආයෙකට මොකක් හරි වැගනාර එකක් දාලා ඔය මිනිස්සු කියන විදිහට මම අද සමහරු දාන මට ගණිකාවක් කියලා අද පියුමි හංසමාලි ගණිකා වෘතියේ යෙදුනා නම් අද පියුමි හංසමාලිට අඩුමතරමේ BM එකක්වත් තියෙන්න ඕනේ.
ඒ කියන්නේ වෘතියෙන් එච්චර හොයන්න පුළුවන්
නම් මම හිතන්නේ ගොඩක් පර්සනලි දන්න අය ඉන්න ඕන තරම්. අපේ අය කියනවා ගොඩක් වෙලට ආ මම අර ඩ්‍රාමාස් මේ ඩ්‍රාමාස් ගොඩාක් කරලා ගත්තා කියලා. ඩ්‍රාමා මං හිතන්නේ ඩ්‍රාමා කරලා මං හිතන්නේ සමහර ගොඩක් අපේ සීනියර් ඇක්ට්‍රස්ලාට නම් ඒගොල්ලන්ට ලොකු මුදලක් හම්බෙන්නේ ඉඳ ගන්න පුළුවන්. නමුත් දැන් බලන්නකෝ අද කාලෙට අග්ගාලේන මොඩල්ස්ලා ලබන සතියේ වෙනකොට ගන්න ඕනේ කාර්. ලක්සරි අපාර්ට්මන්ට්ස් ගන්නෙ. ඉතින් දන්න විදිහට ගොඩක් ගණිකා වෘත්තිය තමයි 얘 දෙන්නේ. පෞද්ගලිකව මම දන්නවා. සහ අපේ අය දන්නව නමුත් ඒ අය ඉදේවල කතා කරන්නේ මොකද මටත් මේක ඇත්තටම වැඩකට නැති දෙයක්. ඒගොල්ලෝ සතුටක් ලබනවා නම් ඒ දේ කරලා වාහනයක් පැදලා හරි හිටපු දෙයි. මම අහන්නේ ඇයි මිනිස්සු මෙච්චර මට මඩ ගහන්නේ?
මම මෙහෙම අහුවත් ප්‍රශ්නේ කියන්නේ මං හරි ආසයි ඔය අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන ගීතයක් තියෙනවා මේ රන්බණ්ඩ සෙනවිරත්නය නොක ලියන්නේ හරි ලස්සනයි ගීතේ. කියන්නේ ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ කියලා ලඳුනේ ගීතය. පියුමි හංසමාලිගෙත් ලැම ලෝකේ දකින්න ලය දකින්න නැද්ද?
මං හිතන්නේ ඔව්. ඇත්තටම අපි බලන කෝණය ඒක. අපි ඒක හරි විදිහට බැලුවොත් අපි වනචර කමින් බැලුවොත් එහිමම තමයි ඉතින්. නමුත් ඉතින් මම හරිම හිත හොඳ ගැහැණියක්. ඒක මං හිතන්නේ මගේ ගමේ රාජකීය මගේ ගමේ මිනිස්සුත් දන්නවා. මොකද මගේ සීයලා තාතලා හැමෝම දන්නවා. ඉතින් මං හිතා මගේ ඉස්කෝලේ යාළුවෝත් ඒක හරියට දන්නවා. සහ මාව ආශ්‍රය කරන හැමෝම වගේ ඉතින් මගේ හැටි දන්නවා. මාව නොදන්න අය තමයි මේ කමෙන්ට් දාන්නේ. ඉතින් නොදන්න කමෙන්ට් දාන කට්ටියට කී කී ඉන්න ඕනේ නැහැ මං කවුද කියලා. දාගෙන යන්න. ඒක මට අදාළ නැහැ. බැන බැන යන්න. ඒකත් මට අදාළ නැහැ. නමුත් මං හිතන්නේ මට ආදරය කරන පිරිසක් ඉන්නවා. ඒ අයට මං හරි ආදරේ. මට බැනලා දාන අයටත් මං හරි ආදරේ.
ඒ වුණාට ඔබේ දරුවට හොඳ නැහැ නේ. එහෙම වෙන එක ඔබට වඩා ඒක දරුවට බලපාන්න පුළුවන් නේ සමහර වෙලාවට. ඔය එල්ල කරන චෝදනා කරන කට්ටිය ඔබේ ලය නොදකින්න පුළුවන්. හැබැයි උනට එල්ල කරන චෝදනාවෙන් දරුවා පහසුතාවයට පත් වෙන්න පුළුවන් නේද?
මෙහෙමයි. දැන් කාලේ දැන් අපේ මිනිස්සු හරි දියුණුයි. දැන් මේ අඳින විදිහටමනේ මේ බනින්නේ. ඉතින් දැන් මගේ පුතාට අවුරුදු 9යි. තව එයා ලොකු වෙනකොට තව මීට වැඩිය මං හිතන අපේ කොහොමද ඒක කියන්නේ ජෙනරේෂන් එක තව ඉහළ ඉස්සරහට යනවා. එතකොට මං හිතන්නේ පුතාට ඒක ලොකු ගාණක් වෙන එකක් නැහැ. මොකද එයාට ලොකු ප්‍රශ්නයක් ගෙයි. එයා ලොකුවට අපස්ථාරයකට පත් වෙයි. මේ ලංකාවේ පළවෙනි ගැහැණිය නම් මෙහෙ විදියට ඇඳගෙන පිස්සු නටනට ඉන්න මේ පාටි කරනවා වගේ දැකලා ඒ ළමයා ෂොක් වෙයි. නමුත් මං හිතන්නේ මගේ ළමයා දැනටමත් දන්නවා මගේ පුතා සෝෂල් මීඩියා ඉන්නවා. ඉතින් එයා හැමදේම හරි ඇක්ටිව්. හැබැයි චුට්ටක් මට දැන් අඳින්න දෙන්නේ නැහැ. මේ මම දිගට අඳින්න කොට ගවමක් ඇඳගම මොකද්ද මම ආගාලා කෑගන්න. ඉතින් තව අවුරුදු 3-4කින් ඉතින් මම තැන්පත් වදී. නමුත් ළමයා මං හිතන්නේ එහෙම අපස්ථායට පත් වෙයි කියලා. මොකද ළමයා අපස්ථායට පත් වෙන්න ඕනේ මම ඒ ළමයට හරි අධ්‍යාපනයක් දීලා නැතුව හදන්නම් ඔයාලේ ළමයා හදලා පැත්තකට කරලා තිබුණා නම්. මොකද මගේ දරුවා දකින්නවා මේ අම්මා කොහොමද මට සලකන්නේ. මොකද මගේ පුතා මං හිතනවා මේ ලෝකේ ඉන්න හොඳම දරුවා ලැබිලා තියෙන්නේ මට. මොකද මගේ ළඟ සල්ලි අතේ තියෙනවා නම් එයාට මොන හරි ඕඩර් කරලා කන්න ඉල්ලනවා. හැබැයි මගේ අතේ සල්ලි නැත්තම් එයා මම දුකේ හිතේ කියලා මම රසර බිත්තර ඔම්ලට් දාලා ගේන්නම් මුකුත් ඕඩර් කරන්න ඕනේ නැහැ. එයාට දන්නවා මගේ ළඟ සල්ලි නැහැ කියලා. සල්ලි තියෙනවා නම් විතරද එළියට යමු කියලා මං කිව්වොත් අද මම්මි ළඟ සල්ලි නැහැ අද යන්න එළියට කියලා ඕන් නැ මං ඉතින් පොඩි ජෝක් එකක් කරේ කියලා මගේ හිතරි දෙයි කියලා එයා එහෙම යනවා. එතකොට එයා දකිනවා මේ අම්මා කොහොමද මට සැලකුවේ. මේ අම්මා තාත්තගෙන් අයින් වුණත් මගේ තාත්තව දරුවවයි ඒ දෙන්නගේ අතර සම්බන්ධය මං අයින් කරලා නැහැ. අනිත් අපි දන්න ගොඩක් අය ඉන්නවා තාත්තගෙනුත් අයින් කරලා තියෙන්නේ. ඉතින් මගේ ළමයාට හොඳ මොලයක් තියෙනවා. ඒ ළමයා දකිනවා මං හිතන්නේ ඒ ළමයා ජීවිතේ මට ඇඟිල්ල දිග හරියි කියලා. මොකද මම සිංගල් මම. මම හස්බන්ඩ්ගෙන් අයින් වුණා නම් මට පුළුවන් තව ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න. නමුත් ඒ සම්බන්ධතාවයේ තුලදී මම දරුවට දරුවා දාලා මම මේ සම්බන්ධෙට ගියොත් මම හිතන්නේ මම ඒ ගැහණු කමට කරන නින්දිතම වැඩේ කරන ගැහණිය මම. අද ලංකාවේ ඕන තරම් ඉන්නවා. ළමයි හම්බ වෙලා ළමයි දාලා යනවා ළමයි අනාථ නිවාසවල ඉන්නවා. ඉතින් ඒ වගේ කරන අය මට දානවා කමෙන්ට් සුබ අම්මා කෙනෙක්ද කියලා. මම අහනවා උඹලා අම්මලාද? මේ අපිට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බුන ගමන් හේමිනියාගේ ඇඟීම අර දරුසෙනහස දාලා යන්න පුළුවන්ද? ඉතින් ඒ වගේ සමාජයක් දැක මේ දරුවා හදාගෙන ඒ දරුවාව ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට උගන්නන මේ මට මිනිස්සු කතා කියනවා. මන් දන්නේ ඉතින් මට ගාණක් නෑ ඒක ඇත්තටම. මම හිතනවා මට ජීවිතේ මම දැන් එක තීරණයක් අරගෙන ඉන්නවා. මට මොන දේ වුණත් මට අන්තිමට ඉන්නේ දරුවා විතරයි. මං එයා ගැන හිතලා තමයි මට යාව කොමාරි උගන්න ගන්න ඕනේ රට යන්න ඕනේ. ඒ හින්දම තමයි මම යාව අරගෙන රට යන්න තීරණය කළා තින්නේ. ඉතින් දැන් හැමෝම දන්නවා මම යන්න තමයි ඉන්නේ කියලා. දැන් මේ ආපෝත්සම වහලා ඉතින්
තව අවුරුද්දක්
ඕස්ට්‍රේලියාවගේ තමයි යන්න ආසාව. තමගේ යාළුවෝ ඉන්නවා ඒගොල්ලෝ උදව් කරනවා මට. තාම හරියට රට කන්ෆර්ම් නැහැ. ඉතින් කොහොම හරි මේ ටික බැක් ටු නෝමල් වුණාම යයි. නැත්තම් ටික කාලෙකට සලෝන් එකක් දාලා බියුටි ප්‍රොඩක්ට්ස් ගෙන්නලා ප්‍රොමෝට් කරන්න තමයි මගේ ආසාව තියෙන්නේ. මොකද මං හරියට ඒ ගැන අධ්‍යයනය කරන කෙනෙක්. ඉතින් බලමු කොහොම හරි තව අවුරුද්දක් විතර යනකොට මොකක් හරි රටේ යයි නැත්තම් හේන්නේ.
ඒතකොට දරුවා ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ගියත් අම්මලා හිම හම්බ වෙනවා, පොඩි අම්මලා දරුවව හම්බ වෙන වෙලාවට මේ එහෙම එකකව කියන්නේ නැද්ද? දෙකකව කියන්නේ මං කියන්නේ හොඳ පැත්තේ දේවල් වගේ මාර්ග පැත්තේ දේවල් මං දන්නේ මොන එහෙම කියනවද මොනවා හරි?
හැමදාම උදේට බබාව ඉස්කෝලේට දාන්නේ මගේ අම්මා. මට උදේට හැරෙන්නේ නැහැ. ඉතින් අම්මා තමයි දාන්නේ. දවල්ට යනවා. තව ලොකු හේතුවක් තියෙනවා. පොඩි එක්කෙනාව උදේට මම අදටත් දැන් එයාට අවුරුදු 9යි ඉස්කෝලේට දාලා එනකොට මම යන එක එයාට බලාගෙන ඉන්න බෑ ආඬනවා. එයාට දුකයි මම දාලා යන එක. දැන් ඉස්කෝලේ ඉවර වෙලා මං අරගෙන කෑම දීලා එයාව හවස ක්ලාස් එකට බස් එකේ යනකොටත් එයාට දුකයි. ඉතින් මං ඒකින්ද තීරණය කරා අවත් දවල්ට මං එයාව ගන්න යනවා කියලා. ඉස්කෝලේ අම්මලව මට ගොඩක් වෙලාවට හම්බෙන්නේ පේරෙන්ට්ස් මීටින් වලදී. අම්මලා ගොඩක්ම මගේ යාළුවෝ නැහැ. සමහරව මාත් එක්ක කතා කරන්න කැමති නැද්ද අකමැතිද මන් දන්නේ නැහැ. කැමති අය ඉන්නවා hina වෙලා කතා කරනවා. ඉතින් අපිට අකමැති අයත් ඉතින් ඉන්නවනේ. හැමෝම කැමති නැහනේ. කැමති අය කතා කරනවා, අකමැති අය නිකන් ඉන්නවා. මම මගේ පාඩුවේ ගිහිල්ලා මම යන්නේ පේරෙන්ට්ස් මීටින් එකටනේ. මම යන්නේ නැහනේ ගිහිල්ලා අම්මලා එක්ක කතා කර කර ඉන්න. මම මගේ දරුවගේ වැඩේ කරාද මම ගෙදර ආවා.
දරුවෝ කැමතිද ඔබ ඉන්න විදිහට සාමාන්‍යයෙන්? අපි උමියන්ටි කොහොමද කියලා එහෙම කියනවා.
ඔව් ඇත්තටම ඒක මට හරිම ආසයි. දැන් ඉස්කෝලේට මම ගියාම ඔක්කොම ළමයි සමහරවිට පහලට එනකොට අනේ පොඩි පොඩි ගර්ල්ස්ලා මගේ නේල්ස් අල්ලනවා, මේ පහත් වෙන්න කියලා ලිප්ස්ටික් බලන ගර්ල්ස්ලා. ඉතින් අපිත් ඒ වයසේදී ඒ වගේ. ඉතින් මං හිතන්නේ ඒගොල්ලෝ කැමති. දැන් සමහර එක දවසක් පේපර් එකේ ගිය ආටිකල් එකක් ලුංගි ඇඳුමක් ඇඳලා ඒ බබාගේ ගර්ල් කෙනෙක් ඒ ඉස්කෝලේ ඒ දුවගේ අම්මා ගෙනල්ලා දීලා කාවින්ගට දෙන්න කියලා. ඊට පස්සේ එයා ඒක පෙන්නලා අනේ මේ ඔයාගේ අම්මා පත්තරේ ඉන්න. දැන් පොඩි එක්කෙනා දකින්නවනේ පත්තරේ ඉන්නේ ඒවා. දැන් අරේ ආසාවේ අනේ මේ ලිප්ස්ටික් මේවා. ඉතින් පොඩි එක්කෙනා මට ඇවිල්ලා කියනවා අයියෝ මම අරයා මට ඉන්ටර්වල් එකේ ඉන්න දෙන්නේ නැහැ. මම ලස්සනේ මං ඔළුවට එකක් ගෙට ගහලා හිටියේ. ඉතින් මේ පොඩි දරුවෝ හරි ආසයි මේ දේවල් වලට.
ලස්සනට ඉන්නවට.
ලස්සනට ඉන්නවට හරිම ආසයි. මාව දැක්කම හායි බයි කියනවා. මාව දැක්කම ඒගොල්ලෝ හරි ආදරෙයි මට. මොකද වැඩිපුරම අනේ පොඩි ළමයි ඇවිල්ලා මේ මිහිම යනකොට හරි මීට බලන්නේ නේ සමහරු අල්ලන්න බයයි. මං කියනවා අල්ලන්න අල්ලන්නේ කොහොමද? ටග් ගාලා මගේ අත අල්ල ගන්නවා. මේ මොන හරි දාගෙන ඉන්න දේවල් බලනවා. ඉතින් ඔය වයසේදී අපිත් ඔය වගේ නේ චතුර.
ඔය අපි මේ ගෙදර උයන්නේ එහෙම නැතුව ඇතිනේ.
මම ඇත්තටම උයන්න දන්නේ නැහැ.
නේල්ස් ටික බල්ලා කිව්වා.
ඔව් උයන්න දන්නේ නැහැ මම.
එතකොට දැන් ඔය පොඩි දරුවෝ ඔහොම අල්ලලා අනේ අම්මා පියුමියන්ට නම් හොඳට හිටියා මේව දාලා ලස්සන්ට ඉන්නවා කියලා. ඒක හැබැයි අනිත් අම්මලට කරන්න බැරි වෙනව ඇතිනේ. එතකොට ඉතින් ඕගලන්ට ඔයාට හැමම චෝදනා හැම එනවද ඒ වගේ සාමාන්‍යයෙන්?
මෙහෙමයි. ඇත්තටම දැන් මම නිරූපණ ශිල්පිනියක්නේ. දැන් මගේ දරුවගේ පාසලේ මං හිතන්නේ අම්මලා කවුරුත් මේ ෆීල්ඩ් එකේ අය නෙමෙයි. එයාලට දරුවෝ ඉන්නවා. ඉතින් ඇත්තටම නේල්ස් දාගෙන ඒගොල්ලන්ට උයන්න කරන්න ලූණු ගෙඩි දැන්ට මට බිත්තරයක් බැදගන්න එක ලූණු ගෙඩිය කපන්න අමාරුයි. පොඩි එකේ නේද මට හිරුක. ඉතින් අර ඒගොල්ලෝ ඉන්නේ ෆැමිලි ලයිෆ් එකේනේ. ඒකුණ නේල්ස් දාගත්තොත් මගේ තනිය හස්බන්ඩ්ලා සමහරට රණ්ඩු දාන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ කරන්නේ නැතුව ඇති. ඉතින් ඒක එක එක අම්මලාගේ කැමැත්ත. ෆැෂන් කරන්න කැමති අම්මලා ෆැෂන් කරයි සලෝන් යයි හැමෝම ඉතින් කැමති නෑනේ නේ.
ලංකාවේ ෆැෂන් කරන්නේ නැහැ කියන එක ප්‍රශ්නයක්ද?
මම හිතන්නේ ගැහණියක් ෆැෂන් කරලා ලස්සනට හිටියොත් හොඳයි නේ. හස්බන්ඩ්ලා ආසයි නේ ලස්සනක් දකින්න. සමහර හස්බන්ඩ්ලා ආසයි විවිධත්වයක් දකින්න විවිධ කාන්තාවන්ගේ. සමහර හස්බන්ඩ්ලා කැමති විවිධත්වය දකින්න තමන්ගේ බිරිඳගෙන් තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන්. එතකොට ඒක තියෙන්න ඕනේ අපේ අතේ. එතකොට අපි දැනගන්න ඕනේ අපේ හස්බන්ඩ් කැමති නම් අපි ලස්සනට ඉන්න සලෝන් එකකට යන්න. ගොඩක් ෆැමිලි ලයිෆ් දෙදරා යන්න හේතුවක් විවාහ වෙන්න කලින් වයිෆ් ලස්සනට මේන්ටේන් වෙලා ජිම් යනවා. සාමාන්‍යයෙන් අපේ වුණත් දරුවා ලැබුණම මම ගොඩක් මහතයි. එතකොට අපි දැනගන්න ඕනේ ජිම් එකකට යන්න. ගොඩක් මම දැනුවත් මම කවුරු කවුරුරි හම්බුනම යාළුවෝ මම ඒගොල්ලන්ගේ පර්සනලි අහනවා. අහනකොට ඉතින් හේතු අයියෝ ඇවිල්ලා මට කෑ ගන්න මින් මහතයි අරකයි මේකයි හස්බන්ඩ් ඇවිල්ලා. එතකොට අපි කාන්තාවන් හැටියට අපි දැනගන්න ඕනේ දරුවෙක් ලැබුණම ලැබෙන්නේ ඉන්නකොට අපේ චුට්ටක් තියෙන රූපය තියෙන ලස්සන අඩු වෙනවා. එතකොට දරුවා ලැබුණාට පස්සේ මාස 3ක් ගිහින් අපි මහන්සියෙන් දැන් මම ගොඩක් මහතයි මගේ දරුවා හම්බුන කාලේ මං අහන්නේ ඇයි මට පුළුවන් නම් අනිත් අම්මලට බැරි මම ජිම් එකට ගිහිල්ලා මට මම කොච්චර දුක් විඳිනවද? ඒ වගේ අපේ අනිත් කාන්තාවන්ට පුළුවන් ජිම් එකකට ගිහිල්ලා පොඩක් ෆිගර් එක මේන්ටේන් කරගෙන සලෝන් යන ලොකු සල්ලියක් ඕනේ නැහැ. ගෙදර අපිට අපේ සිංගල බෙහෙත් දින මේ මොකද්ද ඒකට කියන්නේ සිංගල බෙහෙත් බඩු කඩේකට ගියොත් ඉස්සර කාලේ ගහපු දේ මම අදටත් ඒ දේවල් යූස් කරනවා. ඉතින් අපිට පුළුවන් ඒවා කරලා ගෙදර සල්ලි නැති අයට පුළුවන් ඒවා ගෙදරදීම අපි කන කෑම පළතුරු වලින් හදලා අපිට ඒ දේවල් කරගන්න පුළුවන්. උනන්දුව තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ.
මම නෑ ඔව්.
මොකද මම විවාහ වෙනකොට මම මගේ පරණ ෆොටෝග්‍රාෆ්ස් දැකලා ඇති මම හරිම කළුයි.
ඒකනේ ඉන්න විදිය නෙමෙයි හිටපු විදිය නෙමෙයි ඉන්න
විදිය. මම ගොඩක් කළුයි.
ඒක තමයි ඔයාට ගොඩක් මම දැකලා ඉන්න පෝස්ට් ඇදලා
තියෙනවා. ඔව් මම එතකොට මම ඒ දවස්වල පෙනුමෙන් අඩු වුණාට මං පෙනුමෙන් ලස්සනට හිටියයි ඉරිසියා කර කර හිටියේනේ. මගේ අදිෂ්ඨානය තිබුණේ කොහොම හරි මට මගේ පාට වැඩි කරගෙන මට ලස්සන වෙන්න ඕනේ. ඉතින් මං හිතන්නේ උනන්දුව තියෙනවා නම් බැරි දෙයක් නැහැ. ස්පෙෂලි ගැහණියකට ගැහණියකගේ හිත මාරහයයි. පුළුවන් මම කියන්නේ කොහොම හරි ට්‍රයි කරන්න අපිට. මං කියන්නේ මේන්ලි ෆැමිලි ලයිෆ් දෙදරා යන්නේ ළමයි දෙන්න තුන් දෙනා හම්බ වුණාම මහත් දැන් බලන්නකෝ පිටරටවල. දැන් උදාහරණයකට ගන්නකෝ කිම් කඩාෂියන් ළමයි 3 4 5 හිටියත් ජිම් ගිහිල්ලා මේන්ටේන් වෙලා බලන්නකෝ ෆිගර්. ඉතින් අපේ අයට උනන්දුවක් නැහැ. ඒගොල්ලෝ කම්මැලි. දැන් මම මාසයක් ජිම් ගිහිල්ලා ගෙදරට මම ඊළඟ මාසේ යන්න කම්මැලි. මට යන්න හිතෙන්නේ නැහැ. මම ගෙදර නිදිමයි. එතකොට මම හිතනවා මම කැත වුණොත් දැන් මම ආසයි නෙලස්සනට ඉන්න. ඉතින් ඒක ඒගොල්ලන්ටත් හිතන්න පුළුවන්. සමහර විට ඒගොල්ලන්ට වෙලාවක් නැතුව ඇති හස්බන්ඩ්ගේ වැඩ කරනවා දරුවෝ දෙන්න තුන් දෙනා ඉන්නවා. නමුත් උවමනාවක් තියෙනවා නම් සර්වන් කෙනෙක් ගෙදර තියලා එක පැයක් ඇති කාන්තාවකට ජිම් එකට යන්න. ෆේෂල් එකක් දාන්න විනාඩි 15ක් යයි. දරුවා නිදි අතරතුරේදී කරගන්න පුළුවන්. ඌමනාව තියෙනවා නම් පුළුවන්. මෙතන තියෙන ප්‍රශ්නේ ඌමනාව නෑ. එහෙම නැති අය මට බැන බැන කමෙන්ට් කරනවා. මොකද කරන්නේ මම?
වෙලාව හදාගන්න ඕන.
එතකොට මේ සුදු කියන එක ප්‍රශ්නයක්ද ලංකාවේ?
නැහැ මම හිතන්නේ ඒක ප්‍රශ්නයක් කියලා. ඒක එක එක්කෙනාගේ ආසාව. දැන් ඔයාට පුළුවන් ඔයාගේ පාට අට විනා මට සුදු වෙන්න ඕනේ කියලා. තමන්ගේ කැමැත්ත.
ඔයා ඉතින් මං අහන්නේ ඔයාගේ ඉච්චර පාට නැහැ, ඉච්චර නැහැ කියලා කියන්නේ ඒ කාලේ මං දැකලා දින ඔයාගේ චාරූප මේ අන්තර්ජාල දේවල්. ඒ කියන්නේ කාලේ කළුයි කියනකොට ප්‍රශ්නයක් වුණා නේ?
නැහැ ප්‍රශ්නයක් උනේ එහෙම කළුයි කියලා මට ප්‍රශ්න ඇති වෙලා නැහැ. කවදාකවත් ප්‍රශ්න ඇති වෙලා නැති මම කළු කාලේනේ මම විවාහ වුණේත් එහෙම ප්‍රශ්නයක් නැහැ. මං එහෙම කළුයි නම් ආවේ මම හස්බන්ඩ්. එහෙම දෙයක් නැහැ. මං හිතන්නේ පාට ප්‍රශ්නයක් කියලා කිසිසේත්ම.
ඔයා කයිලියෝද ෆලෝ කරන්නේ?
ඔව් මගේ ෆේවරිට් එයා.
මට හිතුණා නිකමට බලනකොට වගේ ඉන්ස්ටග්‍රෑම් එකේ උඩයට
යනවා. මම හරිම ආසයි එයාට. දැන් අපේ මිනිස්සු මම දැම්මොත් පියුමි හංසමාලි ප්ලාස්ටික් සර්ජරි කරලා කියයි අරේ හදලා කියයි මේ හදලා කියයි. නමුත් මුළු ලෝකයක් ඔක්කොම කයිලිජන ඔක්කොම ප්ලාස්ටික් සර්ජරි. ඉතින් අපේ මිනිස්සුන්ට පේන්නේ නැද්ද ඒවා? පියුමි හංසමාලිගේකමනේ පේන්නේ. ඉතින් කමක් නැහැ. හරි බලබල ඉන්නකෝ. ඉතින් මොකක් හරි දෙයක් ඇතිනේ ඔච්චර විශේෂත්වයක් ඇතිනේ මගේ දේවල්ම බලන්නනේ.
ඒ කියන්නේ කයිලි කරපු ඔක්කොම දේවල් ඔබත් කරමින් ඉන්නවද?
ඔව් මම කරනවා. මොකද
කැමති නම් කියන්න පුළුවන්.
ඒ කියන්නේ
නෑ මං කියන්නේ දැන් ඒවා කයිලිගේ ඒක ලිප් එක ටැටූ කරාද නැත්නම් ලිප් එක හදනවද මං දන්නේ මොනවද ඔයා කරන්නේ කියලා මං අහන්නේ.
ඔයා විමුක්ත කෙනෙක්
ගහන්න පුළුවන් මේක.
ඔව් ඔව් අපේ ගොඩක් අපේ අයත් ගිහිල්ලා හැම දෙයක්ම වගේ කරනවා. ලිප්ස් හදනවා මේවා හදනවා මේවා හදනවා. නමුත් ඒ කිසිම කෙනෙක් ඒක පබ්ලික් කරන්නේ නැහැ. මට අවශ්‍ය නැහැ මේ දේවල්. මම මගේ ඉන්ස්ටග්‍රෑම් එකට ගියොත් ඕන කෙනෙක්ට පේනවා මම මේ ළඟදිත් මගේ ලිප්ස් හැදුවා. ඉතින් මං ඒවා ස්ටෝරිස් දානවා. ඉතින් ඒවා දැක්කම අපේ අය ආසයිනේ ගිහිල්ලා කරන්න. දැන් සමහරු ක්ලිනික් එකට ගියත් අනේ මේ මං කරා කියලා කියන්නේ බා මගේ මොකටද ඒක එක එකනාගේ කැමැත්ත වෙන්න පුළුවන්. ඉතින් නමුත් මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මම තවකෙන් දැන් ඇයම ඇය කරන දේවල් ප්‍රසිද්ධියේ මේ කරනවා නම් පියුම් හංසමාලි කියලා කියන්නේ කයිලිජන එක බලද්දි හරිම පොඩි තැනකින් ඉන්න කෙනෙක්. ඉතින් ඒ අයට අපේ සමහර ඇක්ටර්ස්ලා මං හිතන්නේ කයිලිටත් වැඩිය ඉහළින් ඉන්න අය තමයි මේ ක්ලිනික් වලට යන්නේ මේ මූණවල් බාගෙන මේ මේව දාගෙන මේ අපි හදුවා කියලා කියන්නේ. හැයි බොරු කරන්නේ අපි.
මෙහෙමයි අර නිකන් මේක අහන්න බෑ මට ඒක එතකොට නිකන් බොඩි පාට්ස් කඩයක් බඩු දානවා වගේ හොගල ඉදෙන්නේ. එහෙම නෙමෙයි ඔබ කැමති නම් මේ කියන්නේ දැන් මේ මොනවද කරලා තියෙන්නේ ඔබේ මූණේ ඇඟේ ශරීරයේ වෙනස්කම් වල විදියට මොනවද කරලා තියෙන දේවල්?
මං හිතන්නේ මගේ පරණ පික්චර්ස් දැක්කොත් ඒව තීරේ. ඉතින් මට ආසිතන දේවල් මං කරන මං හිතන්නේ ඒක කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක බලන අයට ඒක පිනේ. ඔයා බැලුවොත් ඔයාලට පිනේ.
මට හිතා ගන්න බෑ මොනවද කරලා
තියෙන්නේ. වානේ ඔව අහන්නතු ඉන්න.
නෑ මං ඇත්තටම මේ එහෙම දේවල් එකින් එක අහන්න බලාපොරොත්තුවක් නෑ. නමුත් ඒ වුණාට මේ දැන් උදාහරණයක් විදිහට අපේ ලංකාවේ මේ නහය විද්දා ටැටූ එකක් කළත් ඒ වගේම එහෙම නැත්නම් අපි හිතමුකෝ මේ අයිබ්‍රෝ එක හැදුවා කියලා. මේක එකින් එක ගත්තම දකුණ කෝණේ එක එක විදිහට වෙනස් වෙනවානේ. මේක එහෙම කරන්න පුළුවන්ද ලංකාවේ ටැටූ කියන්නේ ප්‍රශ්නයක්ද? ඔයා මන් දන්නේ කියන්නේ ටැටූ කරනවා කියලා තියෙනවා.
නෑ නෑ මට මම ආස නෑ ටැටූස් වලට කිසිසේත්ම. මං හිතමයි එක පෞද්ගලික මම පොඩක්වත් කැමති නෑ. නමුත් වෙන ඕන හැම දෙයක් මං ආසයි. මේ අයිබ්‍රෝස්ද මේවද ලිප්ස්ද මේ අපේ ඇඟවල තියෙන ෆැට් අයින් කරන්න තියෙනවා නම් මං සාමාන්‍යයෙන් අපි දන්නේ අපේ ජීවිතේ හිට මොනවා වෙයිද කියලා. දැන් මේ යන විදිහට බලාගෙන ඉද්දි මිනිස්සු මැරෙනවා. ඉතින් කරන්න තියෙන අපිට හැමදේම ටික කාලය තියෙන. ඉතින් ඒ කාලෙදි මම කරන්න පුළුවන් මගේ සීමාවේ මට ඕන හැමදේම මම කරනවා.
මම පිඹ මේක අහන්නේ මේ හේතුව උඩ. මේක වහිනා වෙලා ආපහු පාරක් අහනකොට. ඒ කියන්නේ ලංකාවේ ඔබ වගේ ගොඩක් කට්ටිය බලාගෙන ඉන්න තරුණියෝ ඔයා කරන්නේ මොකද්ද? ඒ කියන්නේ ඔයාලා සමහරට කාලිජන කරන්නේ මොකද්ද කියලා බලන්නේ. නමුත් පිඹිහංස මාලි මොකද්ද කරන්නේ කියලා බලන් ඉන්නවා. එතකොට ආරක්ෂිතයිද මේ කරන දේවල්? ඒ කියන්නේ ෆැට් අයින් කරන එක හරි එහෙම නැත්නම් වෙනත් අපි සර්ජරිස් වලට යන එක හරි තියෙන තත්ත්වේ මොකද්ද ලංකාවේ? ඔයා මේක දන්න කෙනෙක් විදිහට.
මෙහෙමයි. මම ડોක්ටර් කෙනෙක් නෙමෙයිනේ. ඒව කරන්නේ ડોක්ටර්ස්ලා. එතකොට ඒ වගකීම ඒගොල්ලන්ගේ. මෙතනදී මට දෙන්න තියෙන කියන්න බෑ මේක කරන්න එපා, අරක කරන්න එපා කියලා. මොකද මම ડોක්ටර් කෙනෙක් නෙමෙයිනේ. අතර ડોක්ටර්ස්ලා මේ දේවල් කරන්නේ. ඒතර ඒ වගේ
කීම ඒගොල්ලෝ. ඔබ කරපු වගේ ඔබ දන්නවනේ.
මම දන්නවා ඒ කරපු දේවල් මම වගකීමෙන් කියනවා. එහෙම සයිඩ් ඉෆෙක්ට්ස් නම් මුකුත් නැහැ. මට එනවා නම් ඒක සයිඩ් ඉෆෙක්ට්ස් වෙන්න ඕනේ මං හිතන්නේ එහෙම දෙයක් නැහැ.
දැන් එතකොට මේ කාලේ ඔබ කියනවා මේව දානවා අර ආයුර්වේද දේවල් බලන්න මේව ගන්න ඔක්කොම කියලා. ඔය ඔක්කොම ගෙදර කරනවද සාමාන්‍යයෙන්? ඒ කියන්නේ
මම ගෙදර තමයි හදන්නේ අරගෙන ඇවිල්ලා.
ෆේෂල් කරනේ
ඔක්කොම මම ගෙදර කරන. සමහරවිට මම සැලොන් යනවා. සැලොන් ගිහලා වැක්සින් ස්ක්‍රබ් ඔක්කොම කරනවා. ඉතින් ගොඩාක් වෙලාවට සල්ලි නැතිනම් මම ගෙදර කරන්නේ.
එතකොට YouTube එකේ හරි කොයි හරි තියෙන එකක් බල්ලද කරන්නේ?
බලනවා මම. මගේ යාළුවෝ එවන සමහර මගේ සුදු වෙන යාළුවෝ ඒගොල්ලෝ මට කියනවා. ඉතින් මම ඒවා
ඉතින් ඔය ඕවා ඔක්කොම දන්නේ නැතිව බ්ලීචින් ඇතිනේ ඔක්කොම ඇතිනේ. ඉතින් ඔක්කොම ගහනවා ඇති කියන්නේ.
එහෙමයි. බ්ලීචින් නැතුව සුදු වෙන ක්‍රීම් එකක් මම දන්න විදිහ දැන් මේ යන මාකට් කරන්න බෑ බ්ලීචින් ක්‍රීම්. නමුත් මේ ගොඩක් අය 80%ක්ම සුදු වෙලා තියෙන්නේ බ්ලීචින් ගහලයි ඉන්ජෙක්ෂන්ස් ගහලයි. බ්ලීචින් නැතුව සුදු වෙන්නේ නැහැ ගොඩක්. හැමෝම බ්ලීචින් තමයි. ඉතින් සයිඩ් ඉෆෙක්ට්ස් කියයි මං හිතන්නේ තව ඉස්සරහට යනකොට ඉතින් සයිඩ් ඉෆෙක්ට්ස් මේ වේ. ඉතින් මං ඒකට පස්සේ කාලෙකදී ඒව සයිඩ් ඉෆෙක්ට්ස් වෙයි කියලා බයේ මං කිසි දෙයක් නොකර ඉන්නේ නැහැ. මං ඒ දේවල් කරනවා.
ඒව අදාල නැහැ
නේ? මට අදාල නැහැ. ඉතින් මම ලස්සන වෙන්න ආසයි. ඉතින් මං ඒ දේවල් කරනවා. ඉතින් අපිට දෙයක් ලෙඩක් හැදෙන්න තියෙනවා නම් දෙයක් වෙන්න තියෙනවා නම් ඒක වෙයිනේ. ඉතින් මං ඒක එච්චර හිතන්නේ නැහැ. මම අද දවසේදී මම hina වෙලා සතුටින් ඉන්නේ. මම අවුරුදු 40ක් ගිහිල්ලා 50ක් ගිහිල්ලා අද මට මොනවා වේද මම ඒක හිතන්නේ නැහැ. මම මේ ගෙවෙන තප්පර ගාන සතුටෙන් ලස්සනට ජිම් ගිහිල්ලා ෆිට් එකේ ෆන් එකේ ඉන්න කෙනෙක්.
එතකොට දරුව රැට ඔබ හොයන්නේ නැද්ද?
ඉතින් මම රැට ගෙදර තමයි ඉන්නේ.
වැළවෙත් නැත්නම් ඒකට ඔබ වැළවෙත් නැත්නම් පාටි කරනවානේ ගොඩක්
කාලයක්. ෆ්‍රයිඩේ සැටර්ඩේ මම එළියට යනවා. අනිත් දවස් ටික මම ගෙදර ඉන්නේ. මොකද ඒකට තමයි ගොඩක් අය කියන්නේ. මං ඕන කෙනෙක් තකින් ඇති මගේ ඉන්ස්ටාග්‍රෑම් එකේ 1.6 මිලියන් ඉන්නවා. මගේ දවසට ස්ටෝරිස් බලනවා 3,000,000ක්. 3,000,000ක් ස්ටෝරිස් බලනවා. ඒ හැම කෙනෙකුටම පේන මං ගෙදර ඉන්නේ. මම ළමයා දාලා ගියේ නෑනේ. මම ෆ්‍රයිඩේ නයිට් එළියට යනවා. සැටර්ඩේ නයිට් එළියට යනවා. සමහරවිට ෆ්‍රයිඩේ සැටර්ඩේ අපි අවුට් ඔෆ් කොළඹ ගියොත් දවස් දෙකේ ඉන්නවා. එච්චර මං ගෙදරින් ගියා ගෙදර ඉන්නේ. කාටත් කියන්න බෑ මම ළමයා දාලා පාටි කරන්න යනවා කියලා. නොදන්න අයට
මට ප්‍රශ්නයක් නෑ ඔබ මොකද්ද කරන්න කියන එක. නමුත් මං අහන්නේ දරුවා හොයන්නේ නැද්ද කියන ප්‍රශ්නෙට මං ඔබ දීර්ඝ උත්තරයක් දුන්නා.
දරුවා හොයන්න ඕනේ අම්මා පාටි කරන්න ගියාම නෙමෙයි. දරුවෙක්ව දාලා අම්මා කෙනෙක් ගියාම ඒ දරුවා හොයන්න ඕනේ. මම ගිහිල්ලා එනවනේ ගෙදර. මම යන්නේ නෑනේ. මම එනවා ගෙදර. මගේ ළමයට ඒක පුරුදුයි. මගේ ළමයි ඉපදුන දවසේ ඉඳන්ම ළමයාට පුරුදුයි. මම ෂූටින් යනවා. ඉතින් මම ගෙදර නෑනේ. දැන් මම ඉන්දියාවල මගේ මූවී එකට ගියා සතියක්. මම රට. එතකොට මගේ ළමයා සිටුේෂන් එක දන්නවා. අම්මා ළමයා දකින්න ආ අම්මා මාර ෆන් එකේ ඉන්නේ. මං හැමදාම මං දරුවා ලැබුණ දවසේ ඉඳලම මම දරුවා එක්ක ගෙදර හිටිය කෙනෙක් නෙමෙයිනේ. ටෙලි ඩ්‍රාමා කරන මං channel එකේ වැඩ කරන music videos වලට යනවා. සමහරවල් දවස් දෙක තුන shooting ගිහින් එන්නේ නැහැ. ඉතින් මගේ දරුවට ඒක පුරුදුයි.
මලයාලම් සිනමාවට පිවිසෙනවා කියන්නේ.
මේ වෙනකොට පිවිසලා ටිකක් shooting ඉවරයි. මේ කොරෝනා හින්දා ඉතුරු ටික කරගන්න විදියක් නැතුව ඉන්නවා.
කොහෙන් නවතීද දන්නේ?
වැඩිය මං කියන්නේ බෑ මගේ දෛවය කොහෙද ලියවෙලා තියෙන්නේ කියලා මට දන්නේ නෑනේ.
ඔස්ට්‍රේලියාව යන හිටියර ඉන්දියාවේ ලියවෙයිද දන්නේ.
ඒක කියන්න බෑ ඉතින් ඒක මේ ෆිල්ම් එක රිලීස් වුණාට පස්සේ මට එහෙන් තව චිත්‍රපටි වලට ආරාධනා ලැබුණොත් ඉතින් එහෙම එහෙම දන්නේ නෑ ඉතින් අපි කියන්නේ දැන් අවුරුදු 10කට කලින් පියුමිහන්ස මාලි ගත්තම අද දෙවියන්ගේ පිටින් මෙතන ඉන්නවා නම් ඉතින් තව ඉස්සරහට කොහොම
ඉඳීද දන්නේ
නෑ ඒක අපේ දෛවය අපි කෙනා පව්පින් අනු ඒක ලියවෙලා ඇති
කොහමද ඉන්දියාවේ ඉන්ඩස්ට්‍රි එක?
ඇත්තටම මේගොල්ලෝ හරිම ෆ්‍රෙන්ඩ්ලි. අර ඒගොල්ලන්ට හරි අගේ පිටින් අපේ සෙට් එකකට පිටරට කෙනෙක් ආවොත් අර ඒ වගේ අර දැන් මම හරි ෆ්‍රෙන්ඩ්ලි ඉන්න කෙනානේ. ඉතින් මේගොල්ලෝ හරි කැමති. ඒ ඩිරෙක්ටර් ලේඩි මට හරි ආදරේ. ඉතින් මං හිනා වෙලා කෑ ගහගෙන ඉන්නේ. ඉතින් හරි එකමුතුයි ෆැමිලි එකක් වගේ. ඉතින් වෙනස්ම විදිහ අත්දැකීමක් ඒක. හරිම ලස්සන ෆිල්ම් එකක්. ඉතින් මොන මේක ඉවරුණා නම් ඉතින් මේ ෆිල්ම් එක මේ වෙනකොට ලංකාවේ ටෙලිකාස්ට් වෙලා
ලොකු දෙයක් එහෙම වුණා නන්නේ.
ඔව් මට ආසයි. මොකද ආසාවෙන් ජැක්සන් ඇන්තනි මහත්මයාගේ ෆෑන් කෙනෙක් මම. ආසාවෙන් ඔහුගේ චිත්‍රපට සෑහෙන්න බලලා තියෙනවා අපේ අම්මලා තාත්තලා. ඉතින් එතුමාත් එක්ක ඉන්දියාවේ චිත්‍රපටයකට ප්‍රධාන චරිතය එයා හස්බන්ඩ් මම වයිෆ් ලා ඒ වගේ එකක් හම්බුණා. ඉතින් කොච්චර මම වාසනාවන්තයි.
ලංකාවේ ඉන්ඩස්ට්‍රි එක ගැන මොකද හිතන්නේ?
අපේ අය හරි කුහකයි. හැමෝම නෙමෙයි ගොඩක්. දැන් මම මට දැන් ඉන්නකොට මට ෆිල්ම් දෙක තුනක් වගේ ආවා. අපේ ඇක්ට්‍රස්ලා ඒ ඉන්න අය ඒගොල්ලෝ කපනවා. ඉතින් ඒගොල්ලෝ කියනවා පියුමි ගන්න එපා ඔන්න. ඊට පස්සේ ඉතින් මට ඩිරෙක්ටර් කෙලින් ඇත්ත කියනවා මෙන්න මෙයා කිව්වා මෙන්න මෙහෙම අනේ ඉතින් මොකද කරන්නේ අපි කියලා. ඉතින් ඒ කලකිරීමත් එක්ක මට ලංකාවේ රඟපාන්න කිසි ආසාවක් නැහැ. ඉන්දියාවේ ආපු චිත්‍රපටය ලංකාවේ ඩිරෙක්ටර් කෙනෙක් වුණා නම් සමහර විට අපේ අය මේ වෙනකොටත් මාව කපලා ඇති. ඉතින් මං හිතන්නේ ජැක්සන් ඇන්තනි මහත්මයාටත් ඉතින් තිබුණා සෝෂල් මීඩියා හරහා මිනිස්සු මට මඩ ගහනවා. ඉතින් ඒ මඩත් එක්ක එතුමන්ටත් මිනිස්සු ආදරය කරන චරිතයක් ගෞරවනීය චරිතයක් පියුමි අංශමාලිති ඉතින් එතුමන්ටත් තිබුණා මාව කපන්න. මේ එතුමාගේ හිත හොඳකමට එයා කිසි දෙයක් එහෙම කරේ නැහැ. සමහර අපේ නළු නිළියෝ එහෙම කැපුවා.
ඒ කියන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකේ හැටිද?
හැටි. අපේ අය කැමති නෑ තව කෙනෙක් ඉස්සරහට එනවට. තව කෙනෙක් ලස්සනට ඉන්නවට. අපේ අය කැමති දුක් විඳ විඳ ඉන්නවනම් ඒ දුක අහන්න. අපේ මිනිස්සු හරිය කැමති. ලස්සනට ඇඳලා කාලා වීලා කොහේ හරි 5 star hotel එකකට ගියොත් අයියෝ S2 එකට කටු වනිනවා වගේනේ. හරිම කුහකයිනේ. මං අහන්නේ ඇයි ඒ? ඒකේ කෙනාගේ සතුටනේ. අපේ මම මේ දැක්ක දෙයක් තමයි අපේ මිනිස්සු මාර කුහකයි. යාළුවෙක් කියලා ආශ්‍රය කරන යාළුවෙක් නැහැ. තව කෙනෙක් ඉස්සරහට යනට තව කෙනෙක් කැමති නැහැ. තව කෙනෙක් දැන් මගේ යාළුවා නම් මෙයා සුදු වෙන්න ඉන්නවා නම් එයා සුදු වෙනවට කැමති නැහැ. මං දන්නේ නැහැ ඇයි ඒක. මං දන්නේ මගේ නැහැ එහෙම කිසිම දෙයක්. මම තව කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ මොකටද? මට බෑනේ යා වෙන්න. මට ජැක්ලින් ෆර්නැන්ඩස්ට ඊර්ෂ්‍යා කළා මට ජැක්ලින් ෆර්නැන්ඩස් වෙන්නත් බෑ. එයාටත් බෑ විමුහන්ස මාලි වෙන්න. ඉතින් අපි මේ
දෙකම බෑ.
දෙකම බෑ.
එයා දැන් ඔය මේ ශේෂ්ත්‍රේ ගොඩක් දෙනෙක් පිවිසෙනකොට ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්න තමයි අපිට මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉස්සරහට ගමනක් යන්න පුළුවන්ද? අපිට එහෙම අවස්ථාවක් ගන්න පුළුවන්ද කියලා. ඔයා මේකට එනකොට එහෙම අවස්ථාවක් ගන්න අවස්ථාවක් තිබුණාද? අවස්ථාවක් ගන්න අමාරුද? අවස්ථාවක් ගන්න කොහොමද සාමාන්‍යයෙන්?
ඔව් පොඩ්ඩක් ෆස්ට් කාලේ වගේ ටිකක් කැපිලි තිබුණා අපිට. පස්සේ ටිකක් ඒ කෙනා ඒ මොඩලින් පැත්තෙන් ෆේමස් වෙගෙන එනකොට සීනියර් කට්ටිය පොඩක් ෂේප් වෙනවා. හැම තැනම ඉතින් කැපිලි තියෙනවානේ. නමුත් ඉතින් මගේ නෑ මගෙන් කවුරු හරි උදව්වක් ඉල්ලුවත් ඉතින් මොකක් හරි යව්වත් මං දැන් රුසැන්නක් ඊළඟනේ ක්ලාස් එකේ ඉතින් මම කියන්නේ මම ඉගෙන ගත්තේ එතනින් ඔයගොල්ලෝ එතනට යන්න කියලා. ඉතින් මොඩලින් ෆීල්ඩ් එකේ විතරක් නෙමෙයි මේ ලෝකේ කොහේ ගත්තත් දැන් ඉන්දියාවල ගත්තත් හරියට කැපිලි කැටිලි තියෙනවා. ඉතින් ඒවත් එක්ක තමයි ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ.
ගමේ ඉඳලා එන තරුණියෙක් නගරේ ඉඳලා ආපු තරුණියකට මේ ඉන්ඩස්ට්‍රි එකට එහෙම එකපාරට එන්න පුළුවන්ද?
එකපාරට එහෙම එන්න බෑ. එහෙම දැන් බැලුවොත් ක්‍රවුන් දාගෙන මොඩල්ස්ලා කීයක් ඉන්නවද? ඔය පෞගිය ටිකේ පැජන්ස් කරා නිකන් ක්‍රවුන් එකක් දාගෙන නිකන් ෆොටෝ ෂූට් එකක් කරගෙන මම මොඩල් කියලා භාගයට භාගයක් මේ ඉන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන අය. ඒ අය යනවා පැජන්ස් වලට. ඒ අයගේ ස්පොන්සස් ලව දාලා ක්‍රවුන් ගන්න. ඒ අරගෙන ඒ අය ලොකු ලොකු ගණන්වලට ඩීල් වෙනවා. ඉතින් ගොඩක් මේ මොඩලින් ෆිල්ඩ් එක මේ ළඟදී නැත්තම් පරණ කාලේ ගත්තොත් රොසෑන් ඩයස්ලා නදීක රොසෙල් ප්ලංකට්ලා ඒ සීනියර් මොඩල්ස්ලා හිටිය කාලේ කොච්චර ලස්සනද. දැන් බලන්නකෝ කොච්චර මේ ෆිල්ඩ් එක මේ 2:50 නැෂනල් ඩිරෙක්ටර්ස්ලා ඇවිල්ලා මහා කොහෙවත් ඉන්න අය දාලා ක්‍රවුන් දාලා කොච්චර මේ ෆිල්ඩ් එක කෑවද. ඒ හින්දා තමයි මොඩලින් කිව්වම ගොඩක් අයට ඒක වැරදි මතයක් එන්නේ.
ඔයා කියන විදිහට දැන් ගමේ ඉඳලා සාමාන්‍ය තරුණියකට ශේෂ්ත්‍රයට එන්න බෑනේ ওই විදිහට. අර කියන විදිහට මට පොඩ්ඩක් වෙන පැලැන්තියක වෙන විදිහක අර ක්ලාස් එකට ගිහලා ෆිනිෂින් ස්කූල් ගිහිල්ලා මෙන්න ඕන. ඔයා කියන විදිහට එන්න නම් ඉතින් ඒ මිනිස්සුත් ඉන්නේ පැජන්ට් එකකට එන්නේ පැය සහභාගි වෙන්න එපා.
පැජන්ට් එකකට එන්න යාට ගමේ ඉඳලා ආවා කියලා පැජන්ට් එකකට ඇවිල්ලා යාට ස්ටේජ් එකක ඇවිදින්න දන්නවද? මොඩල් කරන්න දන්නවද? යාට පෝස් කරන්න දන්නවද? ෆුල් ටර්න් එකක් දන්නවද? හාෆ් ටර්න් එකක් දන්නවද? එතකොට එයා දන්නවද එයා ස්ටේජ් එකක ඇවිදිනකොට කොහෙද එයා බලන්න ඕනේ කියලා දන්නවද? එයා ගමේ ඉඳලා ඇවිල්ලා ගමේ දැන් ඔය බලන්නකෝ දැන් අලුතෙන් ඇවිලින මොඩල්ස්ලා ස්ටේජ් එක යන්නේ ගමේ යනවා වගේනේ හරියටම කඩේ යනවා වගේනේ. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒක තමයි කියන්නේ ස්කූල් එකකට ඇවිල්ලා ඉගෙන ගත්තොත් එයාට මොඩල් කරන්නවත් දන්නේ නැත්තම් ෂේප් එකේ බලන්න ඕනේ කොහෙද කියලා හරි එයා දන්නවනේ. කොහොද දැන් ඉන්න මොඩල් කෙනෙක්ට හාෆ් ටර්න් එකක්වත් දාන්න දන්නද ස්ටේජ් එකක? දන්නේ නැහැනේ. දැන් ඉන්න මොඩල්ස්ලා ස්ටේජ් එකක ෂෝ එකක් කරලා තියෙනවද? හැබැයි ක්‍රවුන් එකක් තියෙනවා. ඒ කොහොමද සල්ලි දීලා ගත්තේ?
ඒක සල්ලි දීලා ගන්න පුළුවන්ද මේ ඉන්ඩස්ට්‍රි
ක්‍රවුන් එක? ඔය පහුගියට කියෝ නැෂනල් ඩිරෙක්ටර්ස් දැන් ලංකාවෙනුත් පැනලා ඉන්නේ. ඒගොල්ලෝ සල්ලි දීලා ලක්ෂ 2-3කට කොහෙවත් ඉන්න අය ගෙනලා ක්‍රවුන් දෙනවා. ක්‍රවුන් දාගෙන ඒගොල්ලෝ මොඩල්ස්ලා කියනවා. ඒතකොට සමහර නොදන්න කෙනෙක් ඔයා මොනවද කරන්න කියලා මොඩලින් කියනවා. ඒ මනුස්සයත් කන්ෆියුස් වෙනවා මේවා මේගොල්ලෝ මේ වෘත්ති අර වෘත්ති කර කර මොඩල්ස්ලා කියනවා. ඒගොල්ලන්ට ක්‍රවුනුත් තියෙනවා. ඒගොල්ලන්ට ඒ වගේ අයට ක්‍රවුන් දෙන 2:50 නැෂනල් ඩිරෙක්ටර්ස්ලත් ඉන්නවා ලංකාවේ. එහෙමයි අද ලංකාව දාලා ගිහිල්ලා පිට රටවල්වල ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේ ෆීල්ඩ් එක කෑවේ. නැත්තම් මොඩලින් කියලා කොම කොච්චර ලස්සනද බලන්නකෝ. මොඩල් කෙනෙක් ඇවිල්ලා නිවුස් කියනකොට පහුගිය කාලේ ඔය ලස්සන මොඩල්ලා හරි ලස්සනයිනේ.
දැන් ඔබ ඔබේ ළඟ ඉන්න හිතවතුන්ටමනේ ඔය පහර ගහන්න එක වෙලාව කරනේ. අර රට ගිහිල්ලා පැනලා ඉන්නවා කියලා කියන්නේ සමහර හිතවතුන්ට.
ඔව් ඔව් මෙහෙමයි. මගේ මව වුණත් වැරද්දක් කරා නම් මම එයාට ඒක කියනවා. කෙලින්ම කියනවා. මගේ යාළුවා වුණත් මට එච්චරයි කියන්න තියෙන්නේ. දැන් නම් මගේ යාළුවා නෙමෙයි. මොකද අපි මිනිස්සු ආශ්‍රය කරනකොට දැනගන්න ඕනේ මේගොල්ලෝ කොච්චර එකට හිටියත් කොයි වගේද කියන දේ. ඉතින් මම දැන් ඒ සියලු දෙනාම අයින් කරලා මං තනියෙන් ගමනක් යන කෙනෙක්. ඉතින් මම ඒ වෙනකොටත් එයාට කිව්වේ ওই දේ කරන්න එපා. ওই දේ කරන්න එපා. හරි මොඩල්ස්ලා ටිකක් දාලා වැඩේ කරගන්න. එතකොට ඒගොල්ලෝ කියන්නේ මොනවද? සල්ලි හම්බෙන්නේ නැහැනේ. ඉතින් අර ස්පොන්සර්ෂිප් හම්බුණා. ඒගොල්ලන්ට ක්‍රවුන් දුන්නා. ඒකෙන් මේ මොඩලින් ෆීල්ඩ් එක පහළටම ගියා. නැත්තම් මොඩලින් කියලා කියන්නේ කොච්චර ලස්සනද? මොඩල් මට මම මාරාසයි මම මොඩල් කෙනෙක් කියලා කියන්නේ. මොකද ඒ මම ඒ දේ හරියට මොකද මම ස්ටේජ් වල ෂෝ කරලා තියෙනවා. එතකොට මම මට ටර්කි ගිහිල්ලා ඒක හම්බ වෙන්න හේතුව මොකද ඒ රටටත් ඉන්නේ හැමෝම මොඩල්ස්ලා නෙමෙයි. මොඩලින් කරන්න ආස අයට තමයි. මොකද ෆේවරේෂන් කියන දේ හැමතැනම තියෙනවා. අපේ ලංකාවෙත් ක්‍රවුන් සල්ලි දීලා ගන්න පුළුවන් වගේ ඒ රටෙත් පුළුවන් සල්ලි දීලා ක්‍රවුන් ගන්න. මම මගේ ඇස් දෙකෙන්ම දැක්ක දේවල් මොඩලින් කරන්න දන්නේ නැති අය ස්ටේජ් එකේ ඉන්නවා. අපි ලංකාවතරින් ලක්ෂ 2ක් දුන්නම ඒගොල්ලන්ට ක්‍රවුන් ගන්න පුළුවන්. නමුත් මොඩල් කෙනෙක් ගියාම ඒ කෙනාට මාර වැලියු එකක් තියෙන්නේ. මොකද ස්ටේජ් එකේ යනකොට දන්නවනේ මෙයා මොඩල් කියලා. දැන් අපිට කෝට් එකක් දුන්නොත් ස්ටේජ් එක ඉස්සරහට ගිහිල්ලා අපි ඒක ගලවලා හරියට පෝස් කරන්න එපා. දැන් අර අනිත් අයට ඒක තේරෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ අපි හරි දෙයක් ඉගෙනගෙන යන්න ඕනේ. එතකොට අපිට හරි දෙයක් ලබා ගන්න පුළුවන්.
ඒ කියන්නේ දැන් දැන් ඉන්දියාවේ සහ අපි හොලිවුඩ් එක ගත්තත් මාකට් එකේ යුරෝපේ ගත්තත් අපි දකින්න මොඩල් කෙනෙකුට ඒ වෘත්තියක් විදිහට ගෞරවයක් තියෙනවා. ඔබ කියන්නේ මේ වෘත්තියේ ගෞරවය ලංකාවේදී එහෙම නැහැ කෙලිසිලා කියන එක.
සමහර නැෂනල් ඩිරෙක්ටර්ස්ලා හින්දා ඒ දේ නැති වෙලා තියෙනවා කියලා දේ පිනිලා තියෙනවා.
මේකේ තව ප්‍රශ්න දැන් ඔබ වගේ කෙනෙක් ශේෂ්ත්‍රයට එනකොට දැන් ශේෂ්ත්‍රයේ එහෙම නැත්නම් අපි කලාවට එනකොට ටෙලිනාට්‍යයකට එනකොට රූපවාහිනියට එනකොට ගොඩක් දෙනෙක් කතා කරන දෙයක් තමයි අද වෙනකොට මේ ලිංගික අල්ලස් කියන එක. මේක ඔය ඔයාගේ අත්දැකීම අනුව ලංකාවේ කෙරෙන දෙයක්ද එහෙම කෙරෙනවද මොන විදිහටද කෙරෙන්නේ?
ඒක මගේ විතරක් නෙමෙයි. මම පෞගේ ටිකේ ගොඩක් ආටිකල් කියෙව්වා. ඒවවල තියෙනවා ඒගොල්ලන්ට ඩිරෙක්ටර්ස්ලා අඬ ගහලා තියෙනවා. මගේ පෞද්ගලික මතය දැන් අවුරුදු 6කට විතර කලින් ටෙලිඩ්‍රාමා එකක මගේ ටෙලිඩ්‍රාමා එක ඉවරුණාට පස්සේ ඍතු එක නෙමෙයි අනිත් ටෙලිඩ්‍රාමා එක සතිය දවස් 5ම 8ට යන ඩ්‍රාමා එක ඔයා කැමතිද? මං කිව්වා හරි මං කැමතියි. හැබැයි මට ලොකුවට රඟපාන්න බෑ කියන එක මම කියන මොකද ඩයලොග්ස් මට මතක හිටින්නේ නැහැ. මට අමතක වෙනවා. ආ හරි කමන්නේ ඔක්කොම ඕකේ කරලා එන්න කිව්වම කියන්නේ අපි ඔයාට දෙනවා නම් මේන් රෝල් එකක් කැපකිරීමක් කරන්න අපි වෙනුවෙන්. නොකිය කියන්නේ ඉතින් එයත් එක්ක එන්න. එයත් එක්ක එන්න කියලා තමයි කියන්නේ. ඉතින් මම ඒක තරයේ ප්‍රතික්ෂේප කරන කෙනෙක්.
ඒ කියන්නේ මේ ප්‍රසිද්ධ ඩිරෙක්ටර්ස්ලාද?
හරි ප්‍රසිද්ධ ඩිරෙක්ටර්ස්ලා. හරි ප්‍රසිද්ධයි. ඉතින් මට එයත් එක්ක නිදාගෙන මේන් රෝල් එකක් අරගෙන මට වැඩක් නැහැ. මොකටද? එහෙම ෆේමස් වෙන්න මට හිතට එකගව මට බෑ. මොකද ගොඩක් මියුසික් වීඩියෝස් වලටත් මට අඬ ගන්නවා මේ මේකේ තියෙනවා ලිප් කිස් කරන එකක්. ඔයා කැමතිද? මේ දැන් නෝමලි මියුසික් වීඩියෝ එකකට මම කියන්නේ මගේ බජට් එක ලක්ෂයයි. ආ හරි ඉතින් දෙකක් දෙන්නම් දෙකම අර. මං අහන්නේ කොහොමද සල්ලි වලට හැංගීම් කියන දේ ගන්නෙ? මම කොහොමද ගිහිල්ලා අනුන්ගේ බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් මිනිහෙක් කිස් කරන්නේ? මට නම් බෑ ඒක. මට කෝටියක් දුන්නත් මට ඒක ටිකක් අමාරුයි. ලිප් කිස් කරන්න නම් මට ෆිල්ම් එකක් හෝ මියුසික් වීඩියෝ එකක් කරන්න පුළුවන්. නිකන් බට් මට ඒක කරන්න බෑ. ඒ හැංගීම් එන්න ඕනේ අපි ආදරය කරන කෙනත් එක්කනේ. කොච්චර සතුටෙන්ද අපි ආදරෙන් අපේ බොයෆ්‍රෙන්ඩ් හෝ හස්බන්ඩ්ව අපි කිස් කරන්නේ? ඉතින් අර ලක්ෂේකාමාරකට කොහොමද ගිහිල්ලා කොහෙවත් ඉන්න එක්කෙනෙක් මියුසික් වීඩියෝ එක නළුවෙක් හෝ වේවා කිස් කරන්නේ? මට නම් බෑ. අනිත් අයට පුළුවන් ඇති. මට බෑ ඒක කරන්න.
ඒ කියන්නේ අලුතෙන් කෙනෙක් ශ්‍රේෂ්ඨට පිවිසෙනවා කියන්නේම අනිවාර්යෙන්ම මේ தත්තර මුණ දෙනවා කියන එක.
එහෙම කියන්න බෑ. සමහරුන්ගේ වාසනාව අනුව එයාට ඒක හම්බෙන්න පුළුවන්. ඒක ඩිරෙක්ටරට ඕනෙම නම් පියුමි හංසමාලිව දාලා මේක කරන්න. පියුමි හංසමාලි මේකට අකමැති නම් නෑ මට උඹවමයි ඕනේ මේ ඩ්‍රාමා එකට කියන දේ එයාට පුළුවන් ගන්න. එහෙම නැතුව නම් ගන්න හම්බෙන්නේ මං කියන්නේ අනිත් සමහරු කැමති වෙන අය ඉන්න ඕන තරම්. මොකද මට hina යනවා අර මට අඬගහපු ඩ්‍රාමා එකේ මෙහෙන් රෝල් එක අනිත් නෙලිය කරනකොට මට hina යනවා. ඉතින් මං ඒක බලාගෙන ඉතින් ඉන්නවා ඉතින්.
එතකොට අලුතෙන් ශේෂ්ත්‍රයට පිවිසෙන කෙනෙකුට දැන් ප්‍රශ්නයක් තියෙනවනේ. එතකොට මෙහෙම තමයි පිවිසෙන්න වෙන්නේ කියලා වෙලා එහෙම දකින්නකොට සමහර වෙලාවට සමහර ලෝකේ ප්‍රසිද්ධ චරිත මේ ගැන කතා කළා කියලා තිනවා. මම මගේ පළවෙනි ඩ්‍රාම එකට එනකොට මෙහෙම දෙයක් වුණා කියලා. අද ඉන්දියාවේ එහෙම රැල්ලක් විදිහට මේක පටන් අරගෙන යනවා. මෙහෙම වුණා කියලා කියන්න. ඔව් මටත් වුණා කියලා කියන්න. ඉතින් මේක මහා ඛේදවාචකයක්. ඉතින් අලුතෙන් කෙනෙක් එනවා කියන්නේ කිසිම අත්දැකීමක් නැතුව සමහර ලාවට
ඒක ඔයාටවත් මටවත් මං හිතන්නේ ඒක නවත්තන්නත් බෑ. එයාට නිලියක් වෙන්න ආසාව එයාට තියෙනවා නම් එයාට පුළුවන්. එයා කැමති නම් එයාත් එක්ක ඉන්න එයා කැපකිරීම කරලා එයාට යන්න පුළුවන්. නමුත් එයාට පිනුම තියෙනවා නම් එයා ඕනේ නම් ඒක ගන්න. ඒක ඉන්දියාවේ තියෙන එක අපිටවත් අපිට ඒක නවත්තන්න බෑනේ. මිනිස්සුන්ගේ කාම ආශාවල්නේ. ඉතින් ඩිරෙක්ට බලන ඇති මේන් රෝල් එකක් දීලා මෙයා ප්‍රසිද්ධ කරනවා නම් ඇයි මාත් එක්ක ඉන්න අකමැති කියලා. ඉතින් අරයා හිතනවා ඇති මුළු ලංකාවක් මාව දැනගන්නවා නම් මෙගා එකකින් ඕ මම ඉතින් ගිහිල්ලා යතේ හිටියා මොකද වෙන්නේ කියලා. ඉතින් එහෙම ඉන්න හිතන කට්ටියට ගිහිල්ලා ඉන්න නැති අයට ඉන්න කියන්නේ ගෙදරටලා ඉන්න කියන්න පුළුවන්. දැන් ගොඩක් කරලා එළියේදීත් මගෙන් අහන්නේ අනේ අක්කේ රංග පාණ්ඩාසයි මේ කොහෙද කියලා ඇහුවම ඉතින් මං කියනවා අනේ ගෙදරට වෙලා ඔයගොල්ලෝ ඉන්න මම දැන් මේවා කරන්නේ මම දන්නේ නැහැ කිසි කොහොමද මින් සමහර අය දන්නවා ඇත්ත විස්තරේ දන්නවා ඒගොල්ලෝගේ යාළුවන්ට මේ දේවල් වෙලා තියෙනවා කියනවා. එහෙම වෙලා තියෙනවා කියනවා. ඉතින් මම මේ වෙලාවේදී මේ ඉන්ඩස්ට්‍රි එක බාල්දු කරනවා නෙමේ සමහර අයට වෙන දේවල් මම මේ කියන්නේ.
දැන් ඔබ සඳහන් කරපු කාරණයක් තමයි මේ ඉන්ඩස්ට්‍රි එකේ එනකොට අපිට ගොඩක් දේවල් ගන්නවා කතා කරන විදිය කතා කරලා කියලා දෙන ඔක්කොම කියලා. හැබැයි අර නිරෝධායන යන බස් එකේ අරගෙන යනකොට නම් කතා කරපු විදිහෙන් මම හිතන්නේ ලංකාවම දැනගත්තා නේද මේ උගන්වලා තියෙන විදිය මේ ඉන්ඩස්ට්‍රි කතා කරන්න ඕන විදිය අතට.
මෙහෙමයි අපිට අපේ මොඩලින් ස්කූල් එකේ ටීචර් කෙනෙක් කියන්නේ නැහැ මේ කේන්ති ගිහිල්ලා ආවේගශීලී වුණාම මෙන්න මේ විදිහට කතා කරන්න කියලා. අපිට මොඩලින් ස්කූල් එකේදී උගන්වනවා ස්ටේජ් එකක පර්ෆෝම් කරන්න කොහොමද කියන දේ. නමුත් බොරු අසාධාරණයි කියන දේ මට පෙන්වන්න බෑනේ. ගෙදරට ගිහිල්ලා අධිකරණයේ නියෝගයක් මත ගෙදරයි අපත් හම්බ වෙලා ගෙදර ඉද්දී බොරු කියලා කොලයක් අත්සන් කරන්න කියලා පොලිසියට එන්න කියලා ඒ ඇඳුම පිටින් නිරෝධායනය කරන්න ගෙනියනකොට මොනාද කරන්න කියන්නේ? සාමාන්‍ය මම නම් දන්නේ හැමෝම කාන්තාව කෑ ගහලා කේන්ති යන්න නැතුව ඇති. ඒගොල්ලෝ සමහර විට ඒක දරාගෙන ඉන්නවා. ඉතින් මට නම් දරා ගන්න බෑ. මට මේ වෙලාවේදී මම මොඩල් කෙනෙක්ද මම මේ මම කවුද කියන දේ මට අදන්නේ. මට අසාධාරණේ වෙච්ච හින්දා අර මට ඒ තරහට මම ඒ කේන්තිර කෑ ගැව්වා. හැබැයි මං හිතන්නේ ඒක මගේ කේන්ති කියලා කියවුන සමහර වචනවල වැරද්දක් ඇති. නමුත් මගේ ඒ තරහට නම් මිනිස්සු බැනලා තිබ්බේ නෑ. මගේ ලයිව් එක බැලුවම ඔය කට්ටියට තේරෙනවා තනිකර බොරුනේ. කොහෙවත් මේ ඉන්න මිනිස්සෙක් පිස්සුවෙන් වගේ කෑ ගහලා වෙන වෙන දේවල් යට ගහන්න අපිව නිරෝධායනය කරන්න ගෙනිච්චා. ඉතින් එවලේ මං හිතනවා මගේ කේන්තිය සාධාරණයි ඉතින් මොඩක.
දැන් ඔබේ මේ වැඩසටහනේ මුල ඔබ කියනවා දැන් මන්න දැන් නම් වැඩිය කොහොක්වත් යන්නේ නැහැ මේ දවස්වල කොවිඩ් නේ කියලා. මේ වැඩසටහනේ මුල කිව්වා.
ඔව්.
හැබැයි දැන් ඔබ ওই නිරෝධායනයට ගෙනියන දවස වෙනකොට ලංකාවේ තිබිච්ච තත්ත්වෙත් එක්ක ඔබට පාටි දාන්න අවස්ථාවක් නැහැනේ.
ඔයා දැක්කද එතන පාටියක් දාලා තියෙනවා?
නෑ මං දැක්කේ නෑ මං දැක්ක නමුත් කැමරාවල වීඩියෝස් ටික ඇවිල්ලා තිබ්බ ඔයගොල්ලෝ කාමරයකට යනවා මම දැක්කේච්චරයි.
ඔව් කාමරයකට යන්න පුළුවන්නේ. එදා දවසේදී මං හිතන්නේ වෙඩින් එකක් අන්ද මොකක් හරි වෙඩින් එකකට ගිහිල්ලා හරි චන්දි ශැංග්‍රිලා එකේ ඉන්නවා. ඉතින් එයාගේ බර්ත්ඩේ එක කියලා දැනගත්තම බලන්නකෝ අර අනිත් ඔක්කොම නිකන් ඇඳුම් ඇඳගෙන ඉන්නේ මම යාව හිනාගස්සන්නත් එක්ක තමයි අර කළු එක ඇඳලා කොහෙද බර්ත්ඩේ පාටි එක කේක් එකක් කැපුවද අර කොහෙවත් ඉන්න පිස්සෙක් කෑගෙන 40ක් 50ක් ආවලු රූම් එකක් ඇතුළට 40 50ක් දාන්න පුළුවන්ද නාටාමීම තමයි ඉතින් 40 50ක් දාන්න බෑනේ රූම් එකක් ඇතුළකට තනි කර බොරුනේ අපි කේක් කැපුවෙත් නෑ පාටිය දැම්මනේ යාළුවා සර්ප්‍රයිස් කරන්න ගියේ
මගේ සහෝදර මාධ්‍යවේදියෙක් මේ මොකද කියන්නේ
ඔය වගේ මාධ්‍යවේදී නම් තු පාර දැක්කොත් ගලකින් ගහලා දුවන
මේමයි අපි ඒ කතාව නොකරමු මම කැමති නෑ මේ කවුරුත් ඒ තත්ත්වේ ඒ කතාවට යන්නේ නෑ නමුත් මං අහන්නේ මේ වෙලාවේ ඒ විදිහ වැරදීනේ ගත්ත ක්‍රියාමාර්ගයේ
මෙහෙමයි පියුමි හංසමාලි චන්දිමාල්වයි දන්න හින්දානේ එතකොට බලන්නකෝ ඔය කාලේදී පාටි කොච්චරක් දැම්මද කියලා අය අනිත් ලොකු ලොකු අය දාන පාටි පේන්නේ නැද්ද ඇයි මේ අපේ දේ ඉතින් අර අපේ ප්‍රසිද්ධ නිසා නිකන් ඒකම අල්ලගෙන දඟලනවනේ අපි පාටියක් දැම්මනේ අපි වැරදි කේක් එකක් කපලා ඩ්‍රින්ක්ස් මොන හරි ගෙනලා පාටියක් දැම්මනා ඒව නැතුව මොනවද පාටියක් කියන්නේ යාළුවට විශ් කරන්න ගිය එක මහ ලොකු වරදක්ද අපිට සෑහෙන්න විදිහට උදව් කරපු යාළුවෙක් චන්දිමාල් ජයසිංහ කියන්නේ ඉතින් අපේ යුතුයකමක් පාස් එකක් තියෙන යාළුවෙක් එන්න කියලා හොරාට ගිහිල්ලා එයාව සර්ප්‍රයිස් කරන්න එයාට විශ් කරන්න ගියා බැලිනම් අපිටත් වැඩි කට්ටිය ඇවිල්ලා කලින් විශ් කරලා ගිහිල්ලා තියෙනවා යාළුවෝ ඉතින් මං ඒකේ වරදක් දකින්නේ නැහැ මම හිතන්නේ නිරෝධ මේ කියන්නේ කර්ෆියු දාලා තියෙද්දි අපි වැරදක් කරා අපි ඒ වැරද්ද පිළිගන්නවා අපිට ඒකට නීතිය දඬුවම් ලැබුණා ඉවරයි ඉතින් අපි වැරද්දක් කරා ඉතින් ඒක ලොකුවට එතන වැරදි හදිස්සියේ කාට හරි කොරෝනා පොසිටිව් හරි වෙලා තිබුණා නම් ඉතින් මුකුත් නැහැ ඉතින් අපි ඒ කාලේ ගෙවල් ළමයි හිටියේ ඉතින් මෙයාට විශ් කරන්න තමයි යාළුවට විශ් කරන්න ගියේ
අර එමැතිතුමාට කෙලින්ම කෝල් කරනවද
එමැතිතුමාට මම කෙලින් කෝල් කරේ නැහැ මගේ ළඟ නම් එමැතිතුමාගේ නම්බර් එකක්වත් නැහැ අපේ ලෝයර් තමයි කතා කරලා එතුමාව කන්ටැක්ට් කරලා දීලා චන්දිමාල් ජයසිංහට දුන්නේ. එතකොට තමයි අපි මමත් ෆෝන් එක අරගෙන කිව්වේ මට ඇත්තටම දුකට ඇඬුණා මේ වෙලාවේදී මුළු ඔක්කොම බලාගෙන හිටියේ පොලිසියේ සියලු දෙනාම. අපි කිව්වා අපිට ඇඬුන් තමයි චන්දිමාල් තමයි ඒක කිව්වෙත් අන්තිමට ගියේ ඒක මගේ පිටින්. චන්දිමාල් තමයි කිව්වෙත් ඒක. ඉතින් කියලා ඇඬුම් ගන්න වාහනේ නැවතුවා. ඉතින් බස් එක ඔක්කොටම ඇඬුම් අරගෙන ආවා.
මගේ ඔයාට විතරක් නෙමෙයිද?
තව මගේ ෂයින් ගේ ෆොටෝග්‍රැෆර් මල්ලි ගේ ඇඬුම් ටික ගන්න බැරි වුණා. ඉතින් මගේ මං එහෙ ගිල්ලත් ඒ කැඳුමක් තිබ්බා කෝකටත් යාළුවන්ගේ ටී ෂර්ට් උත් තිබ්බා ඒවත් ඇන්දේ පහුවදා මගේ ෆැමිලි ඩොක්ටර් කෙනෙක් ඉන්නා එයා එයාගේ වයිෆුයි මට ගෙනලා ඇඳුම් දුන්නා
නැතු ඇමතිතුමා ඔය කියන ඇමතිතුමා අර පාර්ලිමේන්තුවේ කියපු විදිහට ඇඳුම් අරන් ආවේ නැද්ද ඔයාට අරගෙන ඇවිල්ලා තියෙන්නේ යට ඇඳුම් කියලානේ මේක කියන්නේ චෝදන
මෙහෙමනේ චතුර අපේ මමත් දැක්කා පාර්ලිමේන්තුවේදී මිනිස්සු කෑ ගහනවා මං හිතන්නේ මිනිස්සුන්ට කතා කරන්න දේවල් නැති වෙනකොට තමන්ගේ වැරදි වහගන්න තමන් ඒ දේවල් කරනවා මම කියන්නේ මේ අවස්ථාවේදී මම කියන එක හරිම පව්. එතුමන්ව පෞද්ගලිකව කිසිසේත්ම අපි දන්නේ නැහැ. එතුමන් යට ඇඳුම් ගෙනාවෙත් නැහැ. හරිම පව්නේ. මොකද මම එතුමන්ව හරියට දන්නෙත් නැහැ. පස්සේ මට චන්දිමාල් බැන්න උඹ ලංකා ජීවත් වෙන ගැණින්ද මේ වැඩිම මනාපයෙන් ඉහෙලට ආපු මිනිස්සෙක්නේ. ඒ මිනිස්සයාට කතා කරපු එක කතා කරෙත් වචන 10ක්වත් කතා කරන්නේ අනේ අපිට ඇඳුම් ටික ඒක මම නෙමෙයි කිව්ව එක කිව්ව චන්දිමාල්. නමුත් පාර්ලිමේන්තුවේදී මේ කෑ ගහන්නේ පියුමි හංසමාලිගේ යට ඇඳුම් ගෙන දුන්නා කියලා. හරිම කැතයිනේ ඒක. මොකද මගේ යට ඇඳුම් ගේන්නේ කවුරුත් හොන්නේ නැහැ. මගේ ඇඳුම් බෑග් එක මගේ ගෙදරින් ලෑස්ති කරලා දුන්නා. මගේ ඩොක්ටර්යි වයිෆු ගෙන දුන්නා. ඉතින් පාර්ලිමේන්තු එකේ හැමදේම ඇත්ත කතා කරන්නේ නැහැනේ. අපේ මිනිස්සුන්ගේ දෙයක් වහගන්න බලන්න පාර්ලිමේන්තු එක හැමදාම මගේ නම කවුරු හරි කියනවනේ. කොච්චර ආදරෙයිද කියලා බලන්නකෝ මටනේ මේ මිනිස්සු. මොන හරි දෙයක් යට ගහ ගන්න අර කියනවා හරිම සමහරලාට ඉතින් හරි දුකයි ඔය දකින්නකොට මොකද මොන හරි ඇත්තට පෞද්ගලිකව අඳුරනවා නම් අන්න හිස නමාගෙන ඉන්න පුළුවන් අර එහෙම නැතුව අර චන්දිමාල් කතා කරපු එක ඒ ෆෝන් එක අරගෙන මම කතා කර එක තමයි මේ කියන්නේ පියුමි හංසමාලිට ඇඳුම් කියලා දුන්නා කියලා
ඔයා කියන්නේ වඩ විශේෂ කොට සැලකුවා කියලාද වෙනස්කම් කරා කියලාද ඔයා ජනප්‍රිය හින්දා මේ සිදුවීමේදී
ඒ කියන්නේ කවුද
නෑ මං කියන්නේ පොලිසියෙන් සමාජයෙන් සහ සියලු දෙනා දැන් ඔයා චෝදනාවට ලක් වූ කෙනෙක් වුණානේ එතකොට ඔයාව විමහංශ මාලි හින්දා ඔයාට මේ චෝදනාව වෙල්ලුණා නැත්නම් ගණන් ගන්නෙත් නැද්ද? එහෙම නැත්නම් ඔබ විශේෂිත කෙනෙක් විදියට ඔබට සැලකුවාද?
විශේෂ කෙනෙක් විදියට සැලකුවා නම් අද නිරෝධ ආයනයට ගෙනියන්නේ නැහනේ. ගොඩක් අය කෑ ගැහුවා ඔය ඇඳුම් ගෙනලා දුන්න අයගේ කන්ටැක්ට්ස් ඉන්න. ඉතින් එහෙම කරා නම් අපි සද්ද නැතුව මේ වැට ගන්න පුළන්නේ නේ. එහෙම උනේ නැහැ. හැබැයි මේක මෙච්චර දුර යන්නේ නැහැ. ඉතින් යම් කිසි දේවල් යට ගන්න අපේ දේවල් බොරුවට උඩ දැම්මා. ඉතින් ඒක තමයි ඉතින් ඇත්ත විස්තරේ. මට කියලා විශේෂ දෙයක් නම් උනේ නැහැ. ඉතින් හරිම කනගාටුවකින් කෑ ගගා ගියා. නමුත් එහෙට ගියාට පස්සේ හිතුණා ඇයි මම බස් එකේදී කෑ ගැහුවේ කියලා. මොකද හරිම අපේ හමුදාවේ අය මානුෂීය හදවත් තියෙන අයනේ ඒගොල්ලෝ.
හොඳ සැලකුවත්
හරිම හිත හොඳයි ඒගොල්ලෝ. වචනයක් කතා කරා දැන් කලින් දවසේදී මුළු දවසම අපේ අර අනිත් කට්ටිය පොලිසියේදී තියලා ඉතින් හරියට බැනලා මේ කරලා තිබුණා. ඉතින් හරිම හොඳයි හරියට සැලකුවා. මොකද මං හිතන්නේ ඒ අපේ හමුදාපතිතුමා ඇතුළු අපේ හමුදාවේ කාර්ය මණ්ඩලයේගේ ඒ මනුෂ්‍යත්වය ඒගොල්ලන්ගේ
හදවත්. මං හිතන්නේ එන වෙලාවේ මේජර් කොහොමද කියලා TikTok එකකුත් කරලා දාලා
ආවනේ. Yes නෑ මම TikTok කරන්න ගියේ නෑ මේජර් එක. මම Instagram එකේ ස්ටෝරි එකක් ගත්තා. මේජර් ඉන්නේ කිලෝමීටර් භාගයක් විතර ඈතින්. මගේ මම ජොලියේ ඉන්න ගැහණියනේ. මම කවුරු හරි දැක්කම හායි බයි යනවා. ඉතින් එච්චර දවසක් මේජර් හිටියා. මේජර් එක හරියට කතා කරන්න මුණා. එහෙනම් මේජර් මේ අපි යනවා. මොකද මේජර් බයි කියලා කිව්වා. අනේ මේජර් ඉන්නේ ඈත. ඉතින් අපේ අය ඒක හදලා TikTok එකකට දාලා අනේ අර මේජර්ට එක එක ඒවා කියන. ඉතින් අර හරිනම් අර මේජර්ව බදාගෙන මොකක් හරි වැරදිනම් ඒව වැරදි අපි. එහෙම කරා නම් අර මේ ඉතින් හැම කෙනෙක්ම දන්නවනේ. මේ මම හායි බයි ගන්න ජොලිය ඉන්න. ඉතින් මං ජොලි මේජර් අපි ගියා කියන. ඉතින් ඒක අරගෙන අර මේජර්ට හරියට මට ගැහුවා. ඉතින් ඕක තමයි. ඉතින්
පළවෙනි පාරටද බණ්ඩාරවෙල
ගියේ? ඔව් බණ්ඩාරවෙල ගියේ පළවෙනි පාර.
ඒ කියන්නේ බණ්ඩාරවෙල කියන්නේ ඩොටේ කියලාද හිතන් හිටියේ?
නෑ බස් එකට නැග ගමන් අපි කිසිම කෙනෙක් දන්නේ නැහැනේ කොහෙද ගෙනියන්නේ. බණ්ඩාරවෙලද පස්සෙද්ද කිසි දෙයක් දන්නේ නැහැනේ. නැග ගමන් කොහෙද ගෙනියන්නේ කියලා. ගත්ත ගමන් පිටිපස්සෙ කෙනෙක්ව යාපනේ කියලා. මට කේන්ති ගිය ගමන් තමයි මම ලයිව් එක ගියේ. ඩොටේ කිව්වොත් අන්න ඒ වචනේ අල්ලගෙන අපේ මිනිස්සු නටනවා. චන්දිමාල් ජයසිංහ ඉන්නේ පිටකෝට්ටේ. මම ඉන්නේ අඹගහන්දියේ. ඉතින් දැන් මම එයා රැට අපි දෙන්න රැට කැලණි පන්සල් යනවා. ඒ ගන්නකොට මම අහන කොහෙද ඉන්නේ? හිටපන් එන ගමන් උඹ එන ඩොටේනේ ඉන්නේ. ඉතින් මේ මෙහෙම දැන් මම වැල්ලවත්තට ගියත් ලේන් වලින් යාළුවන්ගේ ගෙවල් වාගෙන ගියොත් මම බැන යන්නේ. අයියෝ උඹ ඉන්නේ මාර ඩොටේනේ. රාජ් කොළඹ ඉන්න අපිට වැල්ලවත්ත ඩොටේ නම් මේ අර බණ්ඩාරවෙල පස්සර මිනිසුන්ට ඒක හරියට රිදිලා. ඉතින් මම මේ අවස්ථාවේදී කියනවා අපි දන්නේ නැහැ අපිව ගෙනියන්නේ හිට කියලා. ඉතින් එහෙම කිව්වා කාගේ හරි හිත රිදුනා නම් මම ඉතින් සමා වෙන්න කියලා කියනවා. ඉතින් අපි නිකන් කතා කරන වචනයක් ඒක ලොකුවට කවුරුත් ගන්න ඕනේ නැහැ. ගත්තා ඉතින් අරගත්තද දැන් කරන්න දෙයක් නැහැ නේද?
පියුමි ඔබ මේ වැඩසටහන අතරතුර නෙමෙයි මේ Facebook live එකේදී ඔබ කියන කාරණයක් තියෙනවා. ඔය සමහර අයට මම කමන්නේ නේ කියන්නේ එහෙම දුන්නේ නැති හින්දා මේ සමහර අයට මම එහෙම ඇඳුම උස්සුවේ නැති හින්දා මම තව මේක වැඩසටහන පොඩ්ඩ මේක කළා එහෙම කියන්නම් පොඩි දරුවෝ බලන හින්දා එහෙම හින්දා තමයි මෙහෙම වෙන්නේ නැත්තේ කියලා. ඒ කියන්නේ ඔබගෙන් මොකක් හරි ඒ කියන්නේ ලිංගික ඉල්ලීමක් කරනවා කියන එකද? ඒ කියන්නේ
මෙහෙමයි. ඉතින් ආසාවල් කියන දේ ඕන මනුස්සෙක්ට තියෙනවා. ඉතින් අපිට කියලා බලනවනේ අපි. ඉතින් අකමැති වුණොත් සමහර වෙලාවට අපිත් එක්ක හිතේ වෛරයක් තියෙන්න පුළුවන්. ඒක හැටි. ඒක තනිය අතින් අපුඩි ගන්න බෑනේ. ඉතින් ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ දැන් පරණ කුණු කියන අවස්ථාවෙන් තේරුමක් නැහැ වගේ දේවල් කියලා කතා කරලා. ෆාස්ට් වැඩක් නැහැ අතර මේවා.
පාර්ලිමේන්තුවේ ඔබේ නම හැමතිස්සෙම කියවනවා කිව්වා. පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය ගොඩ දෙනෙක් අඳුරනවද?
රංජන අයියව තමයි ගොඩක්ම දන්නේ. ඉතින් එයාව තමයි මං ඒ කාලේ ඉඳලම දන්නේ.
රංජන අය හොඳ මනුස්සයනේ.
නැත්තර හොඳ මනුස්සයා.
වෙච්ච දේ ගැන දුක නැද්ද?
හිත අහත් පව් කියන තැනින් බැලුවොත් එතුමා ගැන පව් කියලා හිතනවා. මොකද ඇතුලේ ඉන්න ඕන කෙනෙක් නෙමෙයිනේ. මොකද මනුස්සකමින් බැලුවොත් එයාගේ එයාට දැන් ওই මිනිස්සු බනින්නේ එයාගේ ඔය හඬපටනම්ම නම්. ඉතින් එයා තනි කොල්ලනේ. ඉතින් එයා ඒ දෙක එක ගැහණු කට්ටිය ආශ්‍රය කරන එක මං හිතන්නේ ඒකේ වරදක් දකි කියලා. ඊට අමතරව එයා පාර්ලිමේන්තුවේ ඉන්න පුද්ගලෙක් හැටියට එයා ජනතාවට සේවයක් කරලා තියෙනවා. දැන් බලන්නක පෞගිය කාලෙම කර්ෆියු දාලා මිනිසුන්ට කන්න නැතුව ඉදදී මේ මිනිස්සයා කොච්චර හාල් බෙදුවද අපි දැක්කේ නැහනේ. අපේ පාර්ලිමේන්ට් එකේ කීයද 220 ගානක්ද කොහෙද ඉන්නවනේ. අපි දැක්කේ දෙන්නයි තුන්දෙනයිනේ මිනිසුන්ට උදව් කරනවා. ඉතින් උදව් කර මිනිස්සයා ඇතුලේනේ. හරි පව් ඒක දුකයි.
ඔබෙත් හඬපටයක් ආවා?
ඔව් හඬපට නම් ඉතින් ගියා. ඉතින් තව හඬපට ගියා එකක් නෙමෙයි ගොඩක් ගියානේ. ඉතින් මට දැන් ඇත්තට මේක ගානක් නෑ. මොකද
විශේෂ හිතකම හිතවත්කමක් තියෙනවද රංජනායත් එක්ක?
දැන් නම් දැන් එහෙම දෙයක් නෑ. දැන් අවුරුදු 8කට විතර කලින් තමයි තිබ්බේ.
එහෙම දෙයක් තිබ්බා.
පොඩි දෙයක් තිබ්බා.
ඒ කියන්නේ ඔබයි රංජනාය කතා කරනකොට හිතනවා ගොඩාක් හිතවත්කමක් තිබුණු දෙන්නෙක් කියලා. ඒ කියන්නේ සාමාන්‍ය ශේෂ්ත්‍රයේ ඔබ හැඳුනුම්කම්ද මේ තියෙන්නේ? ඒ කියන්නේ ගොඩක් රංජනාය එක්ක විතරක් විදිහට ඔය සාකච්ඡාව ඔහොම ඉදිරියට යන්නේ. ඒ කියන්නේ මම දැන් ඕකේ තව මම දැක්ක මට මේ ගොසිප් අහන්න අවශ්‍යතාවයක් නැහැ මම. නමුත් මේ වෙලාව පොඩි වෙලාවක් ගන්න පුළුවන් මට වැඩසටහන. ඒ කියන්නේ ඔය තව තව අයගේ නම් ඇඳුනානේ. එයා මෙයාට ගාවට එක්කන් යනවා, මෙයාට හඳුන්වා දීම් කරනවා, ශේෂ්ත්‍රයේ හඳුන්වා දීම් කරනවා කියලා. එහෙම දේවල් කරාද? මොනවද අඳුනුම්කමක් තියෙනවද? මොනවද උනේ ඇත්තටම?
මම හිතන්නේ හඬපට හපු අයට ඔයත් ඇහුවනම් ඔයත් ඒක දනේ. කවුරු හරි එයා ඇහුවම ඉතින් ඒ හන කෙනෙක් ගැන කිව්ව හැරෙන්න එතනින් එයා කිසි දෙයක් නැහැ. මොකද මේ රංජන අයියා විතරක් නෙමෙයි ඔය දේවල් කරන්නේ. ඉතින් ඕන තරම් මේ ලෝකේ ලංකාවේ කාන්තාව ආශ්‍රය කරන අය ඉන්නවා. ඒවට යන කාන්තාවෝ ඉන්නවනේ. ඉතින් එයා ඉතින් මගෙන් කවුරු හරි දන්න කෙනෙක් ඉන්නනම් අහනනම් මම දන්නවනම් එයාට කියනවා ඒක. නැතුව ඒවල කියලා නැහැ නේ මේ පියුමියන් සමාලි මෙන්න මෙහෙම යනවා ආරම්භම යනවා කියලා. ඉතින් එයා මොන හරි මොකද මම එළියට යනවා මම එයා මගෙන් අහනවා. ඉතින් අහන දේට මම උත්තර දෙනවා. ඒවා ඉතින් වත් දැක්කද නැද්ද? ඇහුවද? නැත්නම්
ඒක හඬපටයක් ඇහුවා. බොරු කියන්න ඕනේ නැහැ. ඇහුවා ඇත්තටම. නෑ ඔය හඬපටෙත් එක්කනේ හරිම ජනප්‍රිය වුණේ ඔය මොන පැත්තද කියන එක. ඊට පස්සේ ඔය කතාවත් එක්ක විවිධ කතා එන්න ගත්තනේ එළියට. එතකොට දැන් මේ ප්‍රශ්න තියෙන ඉතින් මේ තමන්ගේ ලිංගික ජීවිතය හෝ වෙනත් දේවල් පිළිබඳව සමාජ මාධ්‍ය හෝ ප්‍රධාන මාධ්‍ය කතා ගන්න පුළුවන්ද කියන තැනක අපි ඉන්නවනේ. ගොඩ දෙනෙක් ඒ ගැන විවිධ දේවල් කියනවා. හැබැයි ඔයා එහෙම ප්‍රශ්නයක් නැතුව ඔයා කතා කරනවා ගොඩක් වෙලාවට.
ඔව් මම හිතන්නේ හංගන්නේ ඇයි? ඉතින් මිනිස්සු දන්නවනම් ඒ දේ නිකන් ඒ දේවල් අපි නොදැන වගේ කතා කරන්නේ ඇයි? යම් කිසි හේතුවක් මත මොකක් හරි දෙයක් රංජනය මගෙන් ඇහුවා නම් මං එයාට ඒක දෙයි කියලා තියෙනවා. මොකද එයා මට කිව්වා උඹ බය වෙන්නේ නැතුව හිටපන් මේ උඹේ විතරක් නෙවෙයි ඔක්කොම එක්ක මං කතා කරනවා. හැබැයි මං හිතන්නේ තිබුණ පෞද්ගලික තරහකට මං හිතන්නේ මගේ සහ තව කාගේද කාගේ හරි සමහරුන්ගේ නම් ෆැමිලි ලයිෆ්ුත් මේ වෙන්නේ කියලා මං හිතන්නේ එයා ඒ කරපු වැඩේ වැරදි. එයාට තිබුණා එයා එකතු කරේ හඬපට අවශ්‍ය දේවල් ටික විතරක් තියෙන අනවශ්‍ය දේවල්. මොකද එයාට අර මිනිසුන්ගේ තිබුණ ආදරෙත් ගොඩක් නැති වුණේ ඒකෙන්. නමුත් ඒ මිනිසුන්ට මොලයක් තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් මේ මිනිහා සිංගල් මෑන් නේ. ඉතින් එයාට පුළුවන් ගර්ල් එක එක අය ආශ්‍රය කරන්න. ඒකේ වරදක් නැහැනේ. ඒක තේරුම් ගන්න ඕනේ. මොකද මේ රංජන අයියා විතරද ওই දේවල් කරන්නේ? කොච්චර අය ওই දේවල් කරනවද?
දැන් ඔයා එක කාලයකට අපි දකින්න සමාජ මාධ්‍ය කෑ ගහනවා. ඔන්න බෙල්ල පෑගුවා කියලා කියනවා. එහෙම නැත්නම් ගහගත්තා කියනවා. එක්ක පාටි එකට ගියා කියලා කියනවා. දැන් එක වෙලාවකදී අපි දකිනවා මෙයා තමයි බෝයෆ්‍රෙන්ඩ් කියලා. තව වෙලාවකදී කියනවා දැන් මෙයා තමයි බෝයෆ්‍රෙන්ඩ් කියලා වෙලා. ඇත්තටම ඒ කියන්නේ මොන වගේ සම්බන්ධතාවද මේ තියෙන්නේ? මෙච්චර ගහමරාගෙන ගුටි කාගෙන පොලිසි ගිහිල්ලා බෙලි පාගගෙන.
සාමාන්‍යයෙන් ඉතින් ආදරය කරනකොට ඒ වගේ දේවල් තියෙනවා. නමුත් අර මං කලින් කිව්වා වගේ ඉන්න බැරි නම් වෙන් වෙන්න ඕනේ. ඒ මං කර කිව්වා මගේ අවුරුදු 5ක් තිබුණු සම්බන්ධයෙන්. ඉතින් පොඩි පොඩි රණ්ඩු ගියා. ඒ වුණාට මහා ගොඩක් ආදරේ තිබුණ තැනක් එතන. ඉතින් බොයෆ්‍රෙන්ඩ්ස්ලා යාළුවලා ඉඳලා එෆ්ඒ අසිවිරලා කොල්ලෙක්ට පුළුවන් එයාත් එක්ක නැත්නම් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක එෆ්ඒ එකක් පටන් ගන්න. ඉතින් මටත් පුළුවන් ගැලපෙන්නේ නැත්නම් ඒක අයින් කරලා මේ බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක ඉන්න. ඒක මගේ පෞද්ගලික කැමැත්ත.
සම්බන්ධයක් තිබෙනවද? ඊළඟට බඳින්න කෙනෙක් ඉන්නවද? ඒ කියන්නේ බඳිනවද?
මෙහෙමයි බඳින්න නම් ආසාවක් තිබුණේ අර අවුරුදු 5ක් හිටිය එයාත් එක්ක තමයි හීන දැක්කේ. ඉතින් ආයේ හීනයක් නැහැ මැරි කරන්න කියන දේ. මොකද හීන දැක්කේ එයාත් එක්ක. ඉතින් ඒක ට්‍රයි කරා මම ගොඩක්. දැන් ඒක ඉවර වෙලා අවුරුදු දෙකමාරක්. ඒ අවුරුදු දෙකමාරවත් මම කතා කරලා ට්‍රයි කරා ආයේ අපි දෙන්න එකට ඉමුද. ඉතින් ඒගොල්ලන්ගේ ගෙවල් වල ප්‍රශ්නත් එක්ක දැන් බෑ. ඉතින් දැන් නම් එහෙම විවාහයකට ආසාවක් නැහැ. රට ගිහිල්ලා ඉන්න තමයි සමහරට රට ගියොත් විවාහ වෙයි.
මම ඇත්තටම මේ මට මේ ගොසිප් කියන කෑල්ලට වඩා මට මේකේ අවශ්‍ය වුණේ ඇත්තටම වඩා නෙමෙයි ගොසිප් කියන කෑල්ල නෙමෙයි ඔබ කවුද කියන එක හඳුනා ගැනීම සහ ඔබත් එක්ක මොන මානයක් මේ වැඩසටහන කතා කරන්න පුළුවන්ද කියන එක. ඒකෙදි විශේෂ දෙයක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ ඔබේ ඉන්ඩස්ට්‍රි එක ගොඩක් වෙලාට බහු සංස්කෘතිකයි ලංකාවේ. මොකද හිතෙන්නේ මේ ගැන?
බහු සංස්කෘතිකයි කියවේ.
ඒ කියන්නේ මම පැහැදිලි කරන්න ගොඩක් වෙලා ගන්නේ නැතුව කෙලින් කියන්නම් කෙටින්. දැන් LGBT කට්ටිය ඉන්නවා. ඒ වගේම තමයි ගොඩක් වෙලාට ගේ එහෙම නැත්නම් සමලිංගික අය ඉන්නවා. ඉතින් සංක්‍රාන්ති ලිංගිකයෝ ඉන්නවා. මේ ඔක්කොගෙම පිරිච්ච ශේෂ්ත්‍රයක්. මොකද්ද වාගේ අත්දැකීම? වාගේ යාළුව ගොඩක් වෙලාට සමහරට එහෙමයි ඉන්න පුළුවන්.
ඔව්. මම ආශ්‍රය කරන අයත් ගොඩක් ඉන්නවා. දැන් අපේ අපි පාසල් යන කාලේදී නම් ඒව ගොඩක් දැක්කේ නැහැ. මේ සෝෂල් මීඩියා කියන දේ ඒක ලොකුවට තිබ්බේ නැහැනේ. නමුත් දැන් TikTok ගිහලා බලන්නකෝ lesbian girls ලා. Gays ලා ගොඩක්. ඒගොල්ලෝ ඒ හැසිරෙන රටාව කිස් කරන ඒවා ඉඳලා ඒගොල්ලෝ දානවා. නමුත් මම එතනදී ඒගොල්ලෝ මං හිතන්නේ ඒගොල්ලන්ගේ උපැත්තියෙන් ඒගොල්ලෝ ගෙනාව හැටි එක. ඒගොල්ලන්ගේ ජානවල ප්‍රශ්නයක්. ඉතින් ඒගොල්ලෝ ඒ දෙන්නා girls දෙන්නෙක් lesbian විදියට හැසිරෙනවා නම් ඒ දෙන්නා ඒක ඇතුළේදී සතුටුයි නම් ඔයාටත් මටවත් මේ ලෝකයටත් වැඩක් නැහැනේ. ඒක ඒගොල්ලන්ගේ සතුට වෙන්නේ නැතිනේ. අපි එතකොට ආ දෙන්නෙක් ආදරෙන් ඉන්නවනේ සතුටෙන් ඉන්නවනේ කියලා හිතලා අපි සතුටු වෙනව ඇරෙන්න මොකද්ද මේ ඒගොල්ලෝ කරන ලැජ්ජ නැති වැඩේ කියලා අහලා වැඩක් නැහැනේ. ඒක ඒගොල්ලන්ගේ සතුට වෙන්න පුළුවන්. දැන් ගේ කෙනෙක් ගත්තත් කොල්ලෝ දෙන්නෙක් ගත්තත් දැන් මටත් ගොඩක් යාළුවෝ ඉන්නවා. පර්සනලි මම හොඳට දන්නවා. ඉතින් ඒව බල බල hinaවි. මොකද සමහර ගේ අයට තියෙන්නේ ගැහණියක් හැටියට මට තියෙන හැඟීම්. මම කැමති නම් මගේ බොයිෆ්‍රෙන්ඩ් එක්ක ඉන්නේ. එයා ඒගොල්ලන්ගේ අසාවල් ඒක. ඉතින් පවුනේ ඉතින් ඒක ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ජීවිතේ විඳ ගන්න දීලා සමහරු නම් බැන බැන හරියට මේ කරන සම්මුන් කනව ළමයිට ඉන්න නේ. අරකයි මම සමහරට ඔය කමෙන්ට්ස් කියවනවා ගිහිල්ලා. ඉතින් මං කියන්නේ හිම දාන්න එපා. ඉතින් ඒක ඒගොල්ලෝ උපැත්තිය ගෙනාව හැටි. ගැහණියක් ගත්තත් ඒ ගැහණියගේ ජානවල ඇති ඇහැටි වෙන්නේ නැති පිරිමියක් සමග ලිංගිකව ඉන්න බෑ. එයාට ෆීලිංගස් තියෙන්නේ ගැහණියක් එක්ක වෙන්න පුළුවන්. ඉතින් මම නම් ඒකේ වැරද්දක් දකින්නේ නැහැ. මොකද මටත් Facebook එකට Instagram එකට ගර්ල්ස්ලා අකී lesbian blah blah මට මම කෙලින්ම එකපාරම බ්ලොක් කරලා දාන. ඉතින් ඒකේ ගොල්ලන්ගේ ඇඟීම. මේක මගේ ඇඟීම. මේක ප්‍රකාශ කරන එක. මම ඒකේ විරුද්ධතාවයක් දකින්නේ නැහැ. වැරද්දක් දකින්නේ
නැහැ. දැන් මේ වැඩසටහනකට සාමාන්‍ය රූපහානි බලනවද?
මම TV බලන්නේ
නැහැ. සෝෂල් මීඩියා විතරයි ඉන්නේ.
මම Facebook එකේ මම TV එකේ මේ ෆෝන් එකේම තමයි ඉන්නේ. බට් මගේ අම්මා TV බලන රූම් එකෙන් එළියට එන්නේ නැහැ. එයා channels වල නාටි වල බල ඉන්නවා.
ඔයා එතකොට ලංකාවේ රූපවාහිනියත් එක්ක වැඩිපුර ගැවසෙන්නේ නැහැ. කියන්නේ වෙන දේවල් එහෙම බලාගෙන යන කෙනෙක්
නෙමෙයි. ලොකුවටම නැහැ. ඉස්කෝලේ යන කාලේ නම් චුට්ටක් තාත්තත් එක්ක TV බලනවා, තාත්තා TV බලනවා. ඒ වෙලට අර ඉස්කෝලේ ඇල්ලෙන වෙලාවට එකහමාරට විතර මූවීස් යනවා. නෙච්චරද නැතු මම TV එකේ දැන් අවුරුදු 10ක් විතර මම මගේ රූම් එකේ TV එකක් තියෙනවා. මම ෆිල්ම්ස් විතරයි බලන්නේ. මම TV බලන්නේ නැහැ.
දැන් මං වැඩසටහනට ආරාධනා කරනකොට මං සාමාන්‍යයෙන් කවුරු හරි ඔය මගේ නිෂ්පාදක මං යාළුවත් එක්ක කතා කරගෙන යනවා. කාටද මේ පාර එන්න කියන්නේ? අපි කල්පනා කරලා බලනකොට අහනවා මං කිව්ව පහුගිය දවසක පියුමිහංස මාලට එන්න කියනවා කියලා. එතකොට කියපු දෙයක් තමයි පිස්සුද මොකටද යාව ගෙන්නන්නේ? විවිධ මත තිබ්බා. හොඳේ ඊට පස්සේ ඉතින් මම කිව්වා මේ ලෝකේ විවිධ අය විවිධ අවස්ථාවල වැඩසටහන් වලට එනවා. يعني BBC Art Talk එකට එන්න පුළුවන් නම් BBC වැඩසටහනට එන්න පුළුවන් නම් ලෝකේ ප්‍රබල නිල චිත්‍රපට නිලියක් වෙච්ච මියා කලීෆට ඉන්දියාවේ ප්‍රසිද්ධම රූපන් නාලිකාව කරවිලා සනී ලියොන්ට කතා කරන්න පුළුවන් නම් මට පියුමිගේ එහෙම චෝදනාවක් දකින්න දේවල් මට නෑ. ඔය සමාජයක එක කියනවා ඇරෙන්න මට ඇයි එයාව ගෙනලා ලංකාවේ මෙච්චර ෆලෝවර්ස්ලා ඉන්නේ කොහොමද කියලා අහන්න බැයිද කියලා. දැන් මේ තර්කෙත් එක්ක තමයි ඔබට මං ආරාධනා කරන්නේ. එතකොට ඔබ ඇයි මේ වැඩසටහනකට එන්න හිතුවේ? ඇයි මේ ඉස්සෙල්ල වැඩසටහන වලට සහභාගි නොවුනේ?
ඔයා මට කතා කරේ දැන් මම නිරෝධායනේ වෙලා එන දවස්වලම කතා කරා. මම හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකට
සහභාගි වෙන ප්‍රෝග්‍රෑම් එකටනේ අපි අද දෙරනේ.
ආ මොකක් හරි ඒ වගේ හැම channel එකකින්ම හැම YouTube channel එකකින්ම මට කතා කරා. මට ඒ අයට උත්තර දෙන්න ටයිම් එකක් නැතිනම් මම Instagram එකේ post එකක් දැම්මා. කතා කරන්න එපා TV channels, YouTube channels කිසි දෙයකට මම යන්නේ නැහැ. මොකද මම ආයේ ගිහිල්ලා එකම දේ කියන්න අවශ්‍ය නැහැ නේ. මට බොරු publicity එකක් ඕනෙත් නැහැ. මට ඇති. ඊට පස්සේ මගේ ගෙදර ආවෙලාවේ චන්දිමාලට මම කිව්වා මේ චතුරායියා කෝල් කරා ප්‍රෝග්‍රෑම් එකට යන්න අන්න වැදගත් මාධ්‍ය වේදිකාවක් කියලා. මේ ඒ හින්දා තමයි මම ආවේ. නැත්නම් මම ප්‍රෝග්‍රෑම්ස් වලට ඇත්තටම යන්නේ නැහැ. මට TV එකේ ඉන්න ඕනේ කියලා ආසාවක් නැහැ. මට ටෙලිඩ්‍රාමාස් වල, මූවීස් වල ඉන්න ඕනේ කියන ආසාවක් නැහැ. එහෙම ඒ හැම දෙයකම මම හිටියා. දැන් මට මේ බදාගෙන TV එකට යන්න ඕනේ, අර ප්‍රෝග්‍රෑම් එකට යන්න ඕනේ, මේවට යන්න ඕනේ. මට ආරාධනා ලැබුණත් මම යන්නේ නැහැ. නමුත් මට ඔයත් එක්ක හදා කරන්න ආස හිතුණා. මොකද මට ඒක මොකද මගේ හොඳම යාළුවා චන්දිමාල් මට කිව්වා මේ යන්න ඔයාලට කතා කරන්න පුළුවන් නිකන් කුණුහාන මිනිස්සෙක් නෙමෙයි හොඳ වැදගත් මාධ්‍ය වේදියේ කියන්නේ කියලා. ඉතින් මටත් ඒක හිතුණා. මොකද ඔයා එව්වට පස්සේ මම ඔයාගේ ප්‍රෝග්‍රෑම්ස් බැලුවම මගේ යාළුවෝ ඔක්කොම මට කිව්වේ ඒක ඔයා යන්නේ ප්‍රෝග්‍රෑම් එකට.
එතකොට දැන් ඔබ මම කියලා තියෙන ඔය අපි දකින්නවනේ මේ අය මම පෙර නම් සඳහන් කරපු ජාත්‍යන්තර මට්ටමේ අයගේ වැඩසටහන. එතකොට මෙහි අය සම්බන්ධ කරනකොට මේ නම් කියවෙන ඔබත් සමගත් ඔබට මොකද හිතෙන්නේ?
මෙහෙමයි සනී ලියෝන් ගත්තත් මියා කලිෆා ගත්තොත් ඒගොල්ලෝ පෝන් ස්ටාර්ස්ලා. එතකොට අපේ ලංකාවේ මිනිස්සුත් ඒ දේවල් බලනවා, ඒගොල්ලෝ ෆලෝ කරනවා. දැන් මම ඒ ෆැෂන් ෆලෝ කරනවා. ඒ ෆැෂන් ෆලෝ කරා කියලා මම පෝන් ස්ටාර් කෙනෙක් නෙමෙයිනේ. අඩුම තරමේ අපේ ලංකාවේ ෆිල්ම්ස් වල නිකන් ඒ වගේ පොඩි පොඩි සීන්ස් කරපු ඇක්ට්‍රස්ලා ඉන්නවා. ඔය රංජන අයියත් එක්ක ෆිල්ම් කරපු අපේ සීනියර් අය ඉන්නවා, ලිංගික දර්ශන කරලා තියෙන. ඉතින් මම ඒවත් නොකර ඉතින් මම අඳින විදිහට මේ මිනිස්සු මේව කරනවා. ඉතින් මං හිතනවා මං හදිසියේවත් ඒ වගේ ෆිල්ම් එකක් කරොත් ලංකාවේ මාරුද්‍ර එක හිට් වෙයි කියලා. මියා කලිෆායි සනී ලියෝනෝයි ගත්තොත් ඒගොල්ලෝ වෘත්තියෙන් පෝන් ස්ටාර්ස්ලා. හැබැයි දැන් බලන්න උදාහරණයකට සනී ලියෝන්ට ඒ ඉන්ඩස් ඒ ෆිල්ම් කරන එක නතර කරලා එයාට ඕනේ වුණා ඉන්දියා සිනමාවට එන්න. නමුත් එයාට හැම තැනින්ම කැපිලි. එයාට උඩට එන්න දුන්නේ නැහැ. මනුස්සයෙක් ඒත් ඒ දේ නතර කරලා එයා ඉදිරියට එන්න ඕන නම් අපි උදව් කරන්න ඕනේ. ඒත් ගැහණියෙක් නේ. මං හිතන්නේ එයාට ඒ පැත්තෙන් උදව් හම්බුනේ නැහැ. හැබැයි දැන් බලන්න කොරෝනා වෙලාවේදී මිනිසුන්ට කන්න නැතුව ඉන්දියාවේ ඉන්නකොට ඉන්දියාවේ නළු නිළියෝ සියලු දෙනාම වගේ රටින් පැනලා ගිහිල්ලා තිබුණා. හැබැයි අන්තිමට පිහිට උනේ පෝන් ස්ටාර් කෙනෙක්. සනී ලියෝන් තමයි ගිහිල්ලා අර දුප්පත් මිනිසුන්ට කන්න බෙදලා තිබ්බේ. ඉතින් එක රැයින් එයාට මිනිස්සු ආදරය කරන්න ගත්තා. මම කියන්නේ එයාටත් එන්න දෙන්න ඕනේ. එයාට දැන් ඒක ඇති. එයා දැන් එනවා නම් ඒ දෙයට අපි වල කපන්න නැතුව උදව් කරන්න ඕනේ නේ. අපි ආසාවෙන් චිත්‍රපට බලපු නළු නිළි ඔක්කොම රට දාලා ගියා. අන්තිමට මඩ ගහපු ඒ සනී ලියෝන් තමයි ඒගොල්ලන්ට පිහිටට හිටියේ.
පියුමිහන්ස මාලිත් කියන්නේ මේ වගේ ලොකු හිතක් තියෙන ගොඩක් උදව් කරන කෙනෙක්ද?
ඔව්, ඇත්තටම මම කොහොමත් මගේ පොඩි කාලේ ඉඳලම මේ මගේ හැටි. මම හරි හිත හොඳ ගෑණි. ඉතින් මම ආසයි මිනිස්සුන්ට උදව් කරන්න, සත්තුන්ට කන්න බොන්න දෙන්න. මට මොකද බඩගින්නේ වේදනාව මට හොඳට දන්නවා. මම පාරේ හිටියත් මම 100 කෙනෙකුට හරි බත් එකක් අරන් දීලා එන්නේ. මම හරිම සතුටක් ලබනවා ඒකේ. මේ මගේ හැටි. මං හිතන්නේ මගේ ආච්චි කියලා තියෙනවා, මගේ තාත්තත් එහෙම තමයි කියලා.
මගේ අවසාන ප්‍රශ්නේ, රාජගිරියේ නාගරික පරිසරයක දුප්පත් කමින් අගතැම්පත් පවුලක ඉපදිලා පාසල් අධ්‍යාපනය හිතන තරම් ලොකුවට නොකරගෙන විවාහයක් වෙලා දරුවෙක් ලබලා ඒක සාදේ කෙලවර වෙලා තනියෙන් එම දරුවට අම්මයි තාත්තයි වෙමින් සාරංශය. අවසානයේ රටට පැජන්ට් එකකට ගිහිල්ලා කිරුලක් අරගෙන ඇවිල්ලා අද ලංකාවේ ජනප්‍රියම හෝ ප්‍රසිද්ධම වැඩිම ප්‍රේක්ෂක පිරිසක් ඉන්න ඉන්ස්ටග්‍රෑම් වලත් ඒ වගේම ටික්ටොක් වලත් ජනප්‍රියම කෙනෙක් වෙච්ච පියුමිහංස මාලි, එදා හිටපු තැන සහ අද ඉන්න තැන ගැන මොකද හිතන්නේ?
හරිම සතුටුයි. හරිම වාසනාවන්තයි මම.
එවනම් බේම සුති සම්බන්ධ වුණාට අපි මිනිස්සු ගැන හිතන විදිහ වෙනස් වෙන්න පුළුවන්. අපිට ඒ අය ගැන තීන්දුව తీරන ගන්න වෙන්නේ අපි ඒත් එක කතා කරලා. ඒ අය පිළිබඳ බාහිරව දකින්න දෙයින් නෙවෙයි. හැමදාම ටෝක් විච් චතුර විශේෂ වුණේ සහ වෙන් උනේ වෙනත් මාතෘකාව වෙනත් කෝණයක් එක කතා කරන්න. මම දන්නේ මට පියුමි හංසමාලිගෙන් ගන්න ගොඩක් දේවල් තිබුණා. පෞද්ගලිකව ඇවිවෘතයි ඍජු අදහස් පළ කරනවා. ඒ කඩක්වත් බරක් නෑ. එකඟ නොවන තැනුත් ගොඩක් තිබ්බා. කෙසේ වුණත් ආවට ස්තුතියි. වැඩසටහන පැමිණියට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මට ආරාධනා කරා.
අයිබෝන්.
අයිබෝන්.